දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි,
අපි
අද මේ නිසරණේ පවත්වන 182 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහා සූදානම් වෙන්නේ. අපි සියලු දෙනාම ඒ සඳහා මුලපිරීමක් වශයෙන් নমස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා මේ අපේ ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු කියලා.
අවසරයි ස්වාමින් වහන්සේ, ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා.
හොඳයි.
පූජනීය ස්වාමින් වහන්සේ වෙත ඉතා ගෞරවනීය ලෙස ඉදිරිපත් කරමි. මම කලක සිට පර්යංක හා සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. ඔබ වහන්සේලාගේ කමඨහන් ඉතා ගෞරවනීය ලෙස අධ්‍යයනය කළෙමි. පර්යංක භාවනාව එක දිගට පැයක් කිරීමට මහන්සි ගත්තත් උපරිම වශයෙන් විනාඩි 30ක් 45ක් කරනා විට ඔළුවේ හෝ කකුලේ සුළු වේදනාවක් හෝ කැසීමක් හටගන්නා බවත්, එවිට සෙමින් සිරුරේ එමෙත් තත්වය මගහරවා ගැනීම පිණිස එක් අතකින් එම වේදනාව හෝ කැසීම සිදුවන ස්ථානය වෙනස් කර ඇස් දෙක මදක් ඇර නැවත බලා මුල සිට භාවනාව පටන් ගතිමි. එවිට මගේ පර්යංක භාවනාව මා බලාපොරොත්තු වූ පරිදි පැයක්වත් ඉටු කිරීමට නොහැකි වීම ගැන කනගාටු සිතුනත් එකෙනෙහිම එම කනගාටුව සිතින් මගහැර නැවත භාවනාව කිරීමෙන් මගේ භාවනාව අලුත් වීම නිසා මට කිසිම වර්ධන තත්වයකට පැමිණීමට නොහැකි විය. දෙක, සක්මන් භාවනාව වම් කකුල හා දකුණු කකුල ඔසවා සක්මන් කරන විට කකුල්වලට දැනෙන සීතල උණුසුම, හිරිවැටීම් ආදියත් හොඳින් පරීක්ෂා කර බලමින් වෙනස් වන තත්වය අනිත්‍යතාවය මනවින් පැහැදිලි වෙතත් අවසානයේ සක්මන ක්‍රමයෙන් ශූන්‍යතාවයට පත්වන බවත් සක්මන සාමාන්‍ය තත්වයට පත්වේ. ගරු ස්වාමින් වහන්ස, මගේ භාවනාව දිනු කර ගැනීම පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි.
හොඳයි. මට කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මුගක් කල් තිස්සේ භාවනා කරනවද?
නෑ ස්වාමී.
මේ හැමදාම එතකොට ඉඳගෙන භාවනා කරද්දී ওই විදිහට ආනාපාන සතිය ටිකක් වඩලා අර මේ හිසේ යම් ඒ වේදනා ස්වභාවයක් ආවහම ඊට පස්සේ නතර කරනවද? එහෙම දෙද කරන්නේ?
නෑ ස්වාමීනි, මම දිගටම භාවනා කරනවා. මට නිකන් මේ මගේ හිතට මදි, මේ මට මොකද එකපාරටම පැයක්වත් එකපාරටම කරන්න බැරි වෙන්නේ. මගේ කම්පා වීමක් නෑ ස්වාමීනි.
ඔව් නෑ, ඒක තමයි. දැන් අපි තුමු පැයක් වාඩි වෙනවා. පැයක් වාඩි වෙන්න කියලා හිතාගෙන ඔන්න ඉඳගත්තාම දැන් මුලින් පටන් ගන්න ආනාපාන සතියෙන්ද?
එහෙමයි.
හොඳයි. ආනාපාන සතිය කරගෙන යද්දී මට පොඩ්ඩක් කියන්න මොනවද අත්දකින්නේ?
ඉගෙන දැන් අර අපිට අර දීපු ප්‍රදේශනුව මේ අපේ නාසිකාග්‍රේ දිශා බලාගෙන හරි යරි මේ නාසයට ආස්වාද කරනකොට දැනෙන තත්වයක්. එතකොට හුස්ම හෙළනකොට තත්වයක්. මේ අපි ඒක හොඳට කරනවා.
හරි.
එතකොට සමහර වෙලාවට එහෙම මේ වුණ සමාජ අපේ ওই බඩේ හරි පපුවේ හරි පින්බීම ඇති කිලිම ගැන සමහරවිට ඉබේ වැළෙනවා.
හරි.
මේ සක්මන් භාවනාව කරනකොටත් ස්වාමීන් වහන්සේ නිතරම ඒ සක්මන් කරනකොටත් අපි කඩේකට ගියත් මෙහෙ එන්නකොට වුණත් අපි බස් එකේ දිනා කල්පනා කරන මෙහෙම යන එහෙමේදී කිලිවල. සක්මන් නොකරට.
ඔව්. දැන් මං අහන්නේ ඉඳගෙන කරන භාවනාවේදී දැන් ආනාපාන සතියෙන් මහත්යට තේරෙන විදිහට කොයිතරම් දුරකට වගේ යනවා කියලා හිතෙන්නේ? හිත කොහොමද ක්‍රමානුකූලව වර්ධනය වෙනවා කියලා හිතෙන්නේ?
සාමාන්‍යයෙන් එහෙම ස්වාමීන් වහන්සේ වර්ධන වීමක් නේ, මට එහෙම දිගටම එහෙම කරන්න පුළුවන් අර අතරතුර වෙන බාධා කියලා මට ඒක දකින්නේ.
ඒක තමයි. දැන් අපි තුමු නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නවා. හුස්ම ගන්නකොට තේරෙනවා. හුස්ම දෙලනකොට තේරෙනවා. හරි. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසය තේරෙනවා. දැන් ඔහොම යනකොට ආස්වාස ප්‍රස්වාස මේ සියුම් වීමක් එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ?
ඒවත් ස්වාමීන් වහන්සේ
කරගෙන
යනවා. ඒවත් මට හොඳට දැනෙනවා.
දැනෙනවා. ඊළඟට නිකන් ඒවැය අතර අපි තුමු ආස්වාස දෙකක් අතර වෙනස්කම්, ප්‍රශ්වාස දෙකක් අතර තියෙන සියුම් වෙනස්කම් මේව එහෙම තේරෙනවා.
ඒවත් හොඳට තේරෙනවා.
තේරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව බල බල යනකොට
ඒ බබයා තමයි අර විදිහට මොකක් හරි පොඩ්ඩක් ආවිල්ලා මං අර බලාපොරොත්තු විදිහට එක ගැම්මටම ඉන්න බෑ බොහොම වෙලා.
හරි. පොඩ්ඩක් ඉන්න. දැන් අරව කරගෙන යනකොට ආනාපාන සතිය කොහොම, ඒ කියන්නේ ටික ටික සියුම් වෙනකොට හිතේ නිකන් සංසිඳීමක් අහර මෙහෙ එන්න ගන්නවද නැත්නම් හිත විසිරෙන්න ගන්නවද?
නෑ ස්වාමී හිත විසිරෙන්නෙම නෑ.
විසිරෙන්නෙම නෑ. හොඳයි. ඊට පස්සේ ඒ කියන්නේ ආනාපාන සතිය ටිකක් ඔය වගේ හරියකට යනකොට ඊට පස්සේ ඇඟේ කොහේ හරි මොන හරි රිදෙන්න කැක්කුම් ගන්නවා. එහෙමද වෙන්නේ?
එහෙමයි.
හොඳයි. එහෙමනම් ඒ කියන්නේ මහත්තයාට වෙලා තියෙන දේ හොඳයි. දැන් මහත්තයා අර වැඩේ කරන්න තියෙන දේ ටිකක් පැටලිලා හින්දා යතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ආනාපාන සතියෙන් ඔය වගේ ටිකක් දුර කරගෙන යනකොට දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බකාය පරිසංවේදී අස්සති සාමිති සික්වදී කියලා. ඔන්න දැන් ඔකේ මුළු චිත්‍රය බලාගෙන යනවා. පුලුවන් තරම් ආස්වාසේ මුලැමැදාග හොඳට බලාගෙන යනවා. ප්‍රස්වාසේ මුලැමැදාග බලාගෙන යනවා. ඔහොම ඉන්න ඉන්න ඔන්න මේවා සියුම් වෙනස්කම් තේරෙන්න ගන්නවා. තේරෙන්න ගන්න ගන්න ඔන්න ඒ තුලම හිත නිමග්න වීමක්, ඒ තුලම හිත බැස ගැනීමක් වගේ වෙනවා. ඊපස් ඔන්න ආස්වාද ප්‍රස්වාස සංසිඳන ගන්නවා. ගන්නවත් එක්ක දැන් මහත්යාගේ ඇඟේ එහෙ මෙහෙ පොඩි රිදුම් කැක්කුම් වෙනවා නම් නැත්නම් මොනම හරි දේවල් තේරෙන්න ගන්නවා නම් ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී අපි නැවතත් ආනාපානට යන්න උමනා නැහැ. දැන් කෙලිම මේ විපස්සනාවට උමනා කරන අමුද්‍රව්‍ය ටිකක් ලැබිලායි තියෙන්නේ. ඒ නිසා ක්‍රමානුකූලව දැන් බලන්න දැන් ආනාපාන සතිය සම්සිඳීගෙන යනවා. ඒ වෙලාවේදී බලන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා කායික වශයෙන් යම් වෙන අරමුණු ටිකක්. ඒ අරමුණු වල ඒ අරමුණු අතරින් එකක් තෝරගන්න ටිකක් මේ තදින් තේරෙන අරමුණක්. අපි දුමු දැන් අරමුණු පහක් විතර තියෙනවා. කය පුරා දැන් මොනවා මොන හරි දේවල් දැනෙනවා. මේ රිදීම් කැක්කීම් මොන හරි තියෙනවා. කසනවා වගේ දැනෙනවා. රිදෙනවා වගේ දැනෙනවා. මොනවා මොන හරි කීපයක් තියෙනවා. ඕකෙන් තමන්ගේ හිතට හොඳට කාවදින තැනක් තෝරගන්න. එකක් තෝරගන්න. එතෙන්ට හොඳට හිත තියාගෙන අපි දුමු දැන් තෝරගත්තේ දන හිස මත තියෙන පුංචි වේදනාවක්. හිතන්න එහෙම. දැන් එතෙන්ට හිත යොමාගෙන ඔන්න බලාගෙන ඉන්නවා. දැන් බැරි වෙලාවත් මෙහෙම බලාගෙන ඉන්නකොට නැවතත් හිත ආනාපානයට ගියොත් ආයි ආනාපානේ ඉන්නේ නැතුව මෙතෙන්ටම ගේන්න බෑ. මේ අලුත් තැන තමයි දැන් අලුත් කර්මස්ථානේ. එහෙම නැත්නම් අලුත් මූලකමට හරන තමයි දැන් ධනහිස ගාව තියෙන්නේ. ඊපස්සේ මේ ධනහිස ගාව තියෙන වේදනාව ගැන තමයි දැන් හොඳින් අධ්‍යයනය කරන්නේ. මෙතනින් දැන් තියෙන්න ඕනේ බොහොම මධ්‍යස්ත හිතක්. දැන් මේ ධනහිස ගාව මතුවෙච්ච අලුත් අරමුණ අපි පුළුවන් තරම් මේ අරමුණට මොකද්ද වෙන්නේ කියලා හොඳට සොයා බලන ස්වභාවයක් තමයි දැන් තියෙන්නේ. දැන් ආය ආනාපානට යන්න උමනා නැහැ. ආනාපානට යන්න වෙන්නේ අපේ හිත මේක බලන්න ගියාම හුඟක් විසිරෙන්න ගත්තොත් විතරයි. විසිරෙන්නේ නැතුව මේ වේදනාව තේරෙනවා නම් අපිට. අපි දුන්නේ වේදනාව මුලින් ඒ තරම් ලොකු වැටහීමක් නැති වෙයි නිකන් මතු පිටින් වගේ නිකන් ප්‍රදේශයක ලොකු වේදනාවක් තියෙනවා වගේ තේරෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ තුල ඉන්න ඉන්න මේක හොඳට බලන්න බලන්න මේ වේදනාවේ තියෙන යම් යම් වෙනස්කම් සිදුවෙන වෙනස්කම් තේරෙන ගන්නවා. ඊළාට මෙතනත් එක තනි වේදනාවක් නෙමෙයි පුංචි පුංචි වේදනා රාශියක් වගේ තියෙන විදිහක් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ හිතේ අර මෙතනට හොඳට හිත එකඟ වෙන්න තමයි මේකේ තියෙන මේ සියුම් වෙනස්කම් ඔක්කොම මතුවෙන්න ගන්න. දැන් මහත්තයා සක්මන් භාවනාව කරද්දී අපි තුමු මුලින් කව වම දකුණ කියලා පටන් ගන්නවා. ඒ වුණාට කාලයක් යනකොට ඕකේ තියෙනවානේ මේ යම් යම් සෑහෙන වෙනස්කම් ටිකක් තියෙනවානේ. දැන් ඇතුලේ විස්තර රාශියක් තියෙනවානේ. අන්න ඒක මතුවෙන්නේ කාලයක් ගියාට පස්සේ. අන්න ඒ වගේමයි මෙතනත්. දැන් අපි මුලින්ම මේ වේදනාවට හිත දැම්මහම ඒ තරම් දෙයක් වැටෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙනවා දැන් අලුත් තැනක් දැන් මේ තියෙන්නේ අලුත් කමටහනක් තියෙන්නේ මූල කමටහන වෙනස් වුණා. ඒ අලුත් කමටහනේ දැන් හිත පවත්වන්න පුරුදු වෙන්න ඕනේ. හිත නැවත මෙතෙන්ට පැනනොත් ගෙනල්ලා මෙතනින් තියන්න ඕනේ. ගෙනල්ලා මේ වේදනාව නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් මේ වේදනාව සමානතාවට ආනාපාන සතියටත් වඩා සියුම් වෙන්නත් ඉඩ තියෙනවා. මේ ඔක්කොම නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. නිරීක්ෂණය කරන අන්න අර ආනාපාන සතිය හරහා හැදිච්ච එකඟතාවය හරි දැන් මේ අලුත් තැනට මාරු වීමක් වගේ වෙනවා. දැන් හොඳට හිත එකඟ වෙනවා. මුළු ලෝකෙම අමතක වෙලා හිතන්න දැන් මේ වේදනාවේම හිත එකඟ වුණා. අන්න එතන දැන් හොඳට බලාගෙන දැන් මේ වේදනාවට මොකද වෙන්නේ? ඒකේ ස්වરૂපේ මොකද්ද කියලා නිකන් අර පොඩි කුතුහලයකුත් එක්ක බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ දැන් වේදනාව අධ්‍යයනය කරන්න යන්නේ. ඉතින් අපි හොඳට බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳීම හරහා තමයි දැන් භාවනා ඉස්සරහට යන්නේ. ඒ නිසා ආනාපානේ මේ වුණාට පස්සේ ඔය වගේ මේවා මේකෙන් වේදනා ස්වરૂපයන් ආවය කියන එක බය වෙන්න දෙයක් නෙමෙයි. ඒක වාසියට ගන්නයි තියෙන්නේ. වාසියට අරගෙන ඒක නිරීක්ෂණය කරන මාත්‍යයට පැයකටත් වඩා ඉන්න පුළුවන් වෙයි. ඔව් දැන් වරනේ.
කියන්න. වාසියගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ.
ඔව්.
එහෙම නැවත ඉගෙන අලුත් වීමක් වෙනවද කියලා මේ මට හැරෙන බොහෝලාවට.
නෑ. හැරෙන්න යන්න එපා. හැරුණාම අපි අර හදාගෙන ආපු එකලස කැඩෙනවනේ. දැන් අපි ආනාපාන සතියෙන් හොඳට හිතේ එකඟතාවය හදාගෙන එනවා. අපි ආයේ හැරලා පොඩ්ඩක් වටපිට බලගොම අර ඔක්කොම ටික කැඩලා යනවා. ඊට පස්සේ ආයෙත් මුලින් ඉඳන් හදන්න ඕනේ. ඒතර ආයෙ මුලට යamak වෙන්නේ. එහෙම නෙමෙයි දැන් අපි ආනාපාන සතියෙන් හොඳට හදාගෙන ආවා. ස්පියාගෙන ඉන්නේ පුලුවන් තරම් නිශ්ශබ්ද පරිසරයක දැන් හිතේ සමාධිමත් වෙලා තියෙන්නේ හිත එකඟ වෙලා තියෙන්නේ. ඒ එකඟතාවය දැන් අනිවාර්යයෙන්ම මේ විදිහට කායික වශයෙන් අරමුණු මතුවලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් විපස්සනාවට හරව ගන්න හරිම පහසුයි. ඉතින් එතෙන්ට හිත යොමාගෙන ඒ දේ නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. හොඳ අධ්‍යයනයක් කරන්නයි තියෙන්නේ. අපි තුමු ඒක නිකන් දැන් මේක කරනවත් එක්ක ඒක නිකන් දුර වෙලා වගේ යනවා. අපි තුමු තව තැනකට දාන්න තියෙන ඊළඟට. එතන මේක ටිකක් කාලයක් පුරුදු වෙන්න ඕනේ. මේක එක්තරා අන්දමකින් මෙතනින් ඉගෙන ගන්නයි තියෙන්නේ. මේ විවිධාකාර වේදනාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු ලක්ෂණ කියලා අපිට කියන්න පුළුවන්. කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවානේ මේ කය සකස් වෙලා තියෙන්නේ ධාතුන් හතරකින් කියලා. ඒ අපි තුමු පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා මේ ධාතු හතරකින් මේ කය සකස් වුණා කියලා කියනවා බුදුරජාන් වහන්සේ. මේ ධාතු හතර අපිට කතා කරන්නේ ඒගොල්ලන්ට ආවේනික භාෂාවකින්. දැන් අපි තුමු පඨවි ධාතුව ගත්තොත් ඒක පෙන්눔 කරන්නේ නැත්නම් ඒක නිරූපණය වෙන්නේ තද ගතියකින්, රළු ගතියකින්, බ්‍රුල් ගතියකින්, සියුම් ගතියකින්, බර ගතියකින්, සැහැල්ලු ගතියකින් ඔන්න ඔයගේ පුංචි පුංචි ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන ලක්ෂණ කීපයකින් තමයි මේ තද ගතිය නිරූපණය වෙන්නේ. ඊළඟට තේජෝ ධාතුව ගත්තොත් උණුසුම් ගතියකින්, සිසිල් ගතියකින් තමයි තේජෝ ධාතුව නිරූපණය වෙන්නේ. ඊළඟට වායෝ ධාතුව ගත්තොත් චලනයේ වීමකින්, පිම්බීමකින්, හැකිලීමකින්, සැලවීමකින් ඔන්න ඔයගේ ලක්ෂණ කීපයකින් තමයි වායෝ ධාතුව නිරූපණය වෙන්නේ. ආපෝ ධාතු නිරූපණය වෙන්නේ ගලාගෙන යාමකින් නැත්නම් ඒක රාශී වීමකින් තමයි ආපෝ ධාතු නිරූපණය වෙන්නේ. ඉතින් ඔන්න ඔය ඒ කියපු ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන ධාතු ලක්ෂණ වලින් තමයි අපි දැන් ඉස්සරහට භාවනාව කරන්න තියෙන්නේ. අර දැන් ආනාපාන සතියේ එකඟ වෙච්ච හිත බැලුවාම අපි කය පුරා හිත යොමු කළා මේ වගේ අර සඳහන් කරපු මේ ප්‍රාථමික මට්ටමේ ධාතු ලක්ෂණ තියෙනවා නම් කෙලින්ම ධාතු මනසිකාරයට දැන් අපිට හැරෙන්න පුළුවන්. විපස්සනාවකට හැරෙන්න පුළුවන්. තම වේදනාව පැත්තක් නම් මතු වෙන්නේ මේක දුක් වේදනාවක් මේක සැප වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් කියලා වේදනාව පැත්තට නම් හිතේ නැඹුරුව තියෙන්නේ වේදනාව ස්වරූපයෙන් බැලුවත් කිසි වරදක් නැහැ. මේක දිගට කරන්නයි තියෙන්නේ මේක තුළ හොඳින් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. එතකොට කියන්නේ ඇස් අරින්න එපා කොහොමවත් නේද? ඇස් හරියට ඉතින් මේ වැඩේ මේ කඩකපල් වෙනවනේ. ඇස් අරින්න නැතුව දිගට යන්නයි තියෙන්නේ. ඔව්.
නැල නැවත මුලදේ පටන් ගන්න එක
වටේ. එපා එපා එපා. එහොන්නේ. ඒ කියන්නේ ඇස් අරිනවා කියන්නේම අපි භාවනාව කඩකපල් වුණා කියන එක. අපි ආයි සම්පූර්ණයෙන්ම වෙන මේ කියන්නේ අපි හදාගෙන ආපු එකඟතාවය කැඩිලා අපි ආයෙත් වෙන පැත්තකට මාරු වුණානේ. ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපිට තියෙන මේ ආපු එකලසේම ඉස්සරහට දිගට දිගට ගෙනියන්නයි තියෙන්නේ. හිතන්න මේ ආයුධේ මුවත් තියාගෙන ආවේ. දැන් මුවත් තියලා ඉවරනාට පස්සේ වැඩේ ගන්නයි තියෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ. සක්මන් භාවනාවේදී මොකද්ද සඳහන් කළේ?
සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ මේ හොඳට සක්මන කෙරෙනව අර විදිහ අන්තිමට මේ අන්තිමට ඒකත් ඒ සංසිඳිල ගිහිල්ලා නිකන් ඔය යන්නන් වාලේ යවෙනවා.
අනහයි. ඔව්.
ඒක තමයි ඒක නිකන් ශුන්‍යනේ අන්තිමට නිකන් වැඩක් නැති කියලා හිතෙන මොකක්ද දැන් මේක මේ
හරි.
උනන්දුවෙන් කරලා කියලා.
හරි. හොඳයි. මේ ඒකෙත් ඉතින් තේරුම් ගන්න තියෙන කවටහන සුද්ධ වෙන්නයි දෙන්නේ. කියන්නේ අපි මුලදී තමයි ඔය වගේ කියන්නේ අපි තුම මෙහෙම නම් දැන් අලුත් කයත් කීප දෙනෙක් ඉන්න හින්දා මම ඉතින් පොඩි විස්තරයක් කරන්නම්. අපි දැන් සක්මන් භාවනාවට යනවා. සක්මන් භාවනාවට යද්දී දැන් අපි දැන් ඉතින් උදා මේ අදහස් කරන්නේ දැන් අපේ කය තියෙන හැමතිස්සෙම වර්තමානයේ. ඒ වුණාට අපේ හිත වර්තමානයේ නැහැ. ඉතින් අපේ හිත තියෙන්නේ එක්කෝ අතීත අරමුණු මනාමන හරි අල්ලගෙන අපි ඒවා මතක් කර කර මතක් කරගෙන ඒවැ පැටලි පැටලි ඉන්නවා. එහෙම නැත්නම් අනාගත අරමුණේ අරමුණු අල්ලගෙන නැත්නම් මනාමන හරි බලාපොරොත්තු. එහෙමත් නැත්නම් අනාගතේ කරන්න තියෙන දේවල් ගැන හිත හිතා සැලසුම් කර කර ඔන්න අනාගතේ ජීවත් වෙනවා. ඉතින් අපි මේ සක්මන් භාවනාවදී කරන්න හදන්නේ මේ අතීතේනුයි අනාගතේනුයි හිත මුදවගෙන කොහොමද මම මේ වර්තමානයේ හිත පවත්වන්නේ? ඒ වර්තමානයේ හිත පැවැත්වීම සඳහා උදව්වක් තමයි අපි මේ කයෙන් ගන්නෙ. දැන් උතර කය ඇවිදිනවා. අපි මේ ඇවිදින කය අපි භාවිතා කරනවා අන්න සතිය දිනු කිරීම සඳහා. වර්තමානයේ හිත ගැනීම සඳහා. හිත රඳවන්න උපකරණයක් වශයෙන් නැත්නම් හිත රඳවන්න අරමුණක් වශයෙන් අපි මේ සක්මන භාවිතා කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අන්න සතිපට්ඨාන සූත්‍රයේ මේ ඉරියාපත පබ්බේදී ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හිති පජානාති යම් තේ කොන්න කෙනෙක් ඇවිදිනවා මේ කය ඇවිදිනවා තමන් දන්නවා මේ අවස්ථාවේදී මම ඇවිදින් මේ ඉඳගෙනත් නෙමෙයි හාන්සි වෙලත් නෙමෙයි නැත්තම් හිටගෙනත් නෙමෙයි මේ අවස්ථාවේ ඔන්න කයේ චලනය සිද්ධ වෙනවා කය ඇවිදිනවා කියලා අන්න ඒ හොඳට අතීතෙන් අනාගතෙන් හිත මුදවගෙන හිතේ මුලාවකින් තොරව දැන් මේ සිද්ධ වෙන දේ අස්පනා අපිට දකින්න අස්පනා අපිට තේරුම් ගන්නවා ඔහොම තමයි පටන් ගන්න. ඉතින් අර ඔහොම කරගෙන යනකොට අපිට මේකේ තියෙන ඒ කියන්නේ ඊටාම සරල බව නිසා මෙතන තියෙන එක්තරා අන්දමකින් අර හිත ඒක අර බාහිර තියෙන අරමුණු වගේ හිත උත්තේජනය නොකරන නිසා හිතේ ලොකු ප්‍රමෝදයක් ඇති නොකරන නිසා හිතින් හිත පිට යනවා. ඒක වළක්ව ගන්න අපි වම දකුණ කියලා. පුළුවන් තරම් අපි උත්සාහ කරන අපේ මුළු චිත්ත ශක්තියම යොදලා දැන් මේ අත්දැකීමම ග්‍රහණය කරන්න. අපි වම් පාදයේ ඔන්න පොළවේ ස්පර්ශ වෙනවා. පොළවේ ස්පර්ශ වෙනකොට අපි ඔන්න අපි වම කියලා මෙනෙහි කරනවා. ආයේ දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතාලම සරලයි. පුළුවන් තරම් මේ භවනාව සරලව කරන්න. හිතේ බරක් කරගන්න එපා. හිතේ ඔය මේ එක එක දේවල් කල්පනා කර කර පොතේ තියෙන දේවල් කල්පනා කර කර කරන්න යන්න එපා. පුළුවන් තරම් සරලව මේ උපදේශ ටික මතක තියාගන්න. ඒ කියන්නේ හිතට බරක් කරගන්න එපා භවනාව. හිතට බරක් කරොත් අනිවාර්යෙන් භවනාව ඒ කියන්නේ වැඩෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් බලන්න හිත සැහැල්ලු කරගෙන කරන්න තියෙන ඉතාම සරල දෙයක්. ඒ සරල දෙයට මුළු හදින්ම යෙදීමයි තියෙන්නේ. මේ කරන්න තියෙන උපදේශ ටික අපිට යෙදෙන්න තියෙන ක්‍රමේ ඉතාම සරලයි. නමුත් මේ සරල බව අපේ හිත ඒ තරම් මේ අනුමත කරන්නේ නැහැ. අපේ හිතේ තියෙන නෑ මෙතන ඊට වඩා ලොකු සංකීර්ණ දෙයක් තියෙනවා. මෙතන ඊටත් වඩා ලොකු සැඟවිච්ච දෙයක් තියෙනවා. මට අහුවෙච්ච නැති දෙයක් තියෙනවා. ඔන්න ඔයගේ දේවල් ඉතින් අපේ හිත කියලා හිත ඉතින් විවිධාකාර විතර්ක කර කර විවිධාකාර දේවල් ඉතින් මේ මවාගෙන ඔන්න අපි ඉතින් කතන්දරගතව තා ඉන්නවා. අපි දැන් කරන් තියෙන්නේ මේ ඔක්කොම ඇවිල්ලා කෙලස්. ඒ වෙයිද ඔක්කොම මායාවගේ තොණ්ඩු කියලා හිතාගෙන අපි බලනවා මේ වම් පාදයක් පොළවේ ස්පර්ශ වෙනකොට එතන කොහොමද මම සතිමත් වෙන්නේ? මම මුළු ලෝකෙම අමතක කරලා අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන මේ වර්තමානයේ කයේ තියෙන අත්දැකීමට මම කොහොමද හිත යොදන්නේ? ආයි දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. පොළවේ ස්පර්ශ වෙනකොට මේ කයේ තියෙන මේ ස්පර්ශයට, කයේ දකින්න මේ අත්දැකීමට මම කොහොමද හිතින් සහභාගී වෙන්නේ? හිතින් දායක වෙන්නේ. කාලයක් තිස්සේ ඉතින් ওই දේ කරනකොට ඔන්න කමන්න පුළුවන් වෙනවා හිත පිට යන්නේ නැහැ. දැන් අරමුණත් එක්කම තියෙනවා. අපිට පුළුවන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම පියවරක් පියවරක් ගානේ සතිමත්ව යන්න. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ වදිනකොට ඔන්න අපිට පුළුවන් එතන හිත තියන්න. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන හිත තියන්න පුළුවන්. වම් පාදයේ පොළවේ වදිනකොට එතන හිත තියන්න පුළුවන්. දැන් අපිට එකතකින් අපේ හිත අවශ්‍ය තැනට යොමු කිරීමේ ශක්තිය ලැබෙනවා. දැන් හුඟක් වෙලාවට එන්නේ හිත තමයි අපිව මෙහෙවන්නේ. අපි නිකන් කෙලස් වල වහල් බවට පත් වෙලා ඉන්නේ. දැන් අපි පොඩ පොඩ උත්සාහත් වෙනවා අපිට ඕන තැනට අපේ හිත යොමු කරන්න. අපිට ඕන තැනට අපේ හිත නංවන්න. ඒ හැකියාව තමයි ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. ඔන්න ඉතින් කාලයක් යනකොට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම අපිට පුළුවන් වෙනවා මේ පාදයක් පාසකට පියවරක් පියවරක් පාසා සතිමත් වෙන්න. මෙහෙම සතිමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අපිට පුළුවන් ඕනේ නම් අර දැන් වම දකුණ කියන්නේ නැතුව දැන් අපි උත්සාහත් වෙනවා පුළුවන්ද මට වම දකුණ කීමකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න. අන්න ඒ මට්ටමට එනකොට තවත් හිත සැහැල්ලු වෙනවා. කියන්නේ භාවනාව වැඩෙනවා කියන්නේ අපේ හිතේ සැහැල්ලුවක් ඇති වෙනවා. ඒක හිත සංකීර්ණ වෙලා බර වෙලා යන ගමනක් නෙමෙයි තියෙන්නේ. හිත දැන් තවත් සංසිඳිලා තවත් සැහැල්ලු වෙලා දැන් අර තරම් බරක් නැහැ හිතට. අර තරම් ලොකු වීරයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් වම් පාදයේ පොළවේ වදිනකොට අන්න එතන ඒ දැනෙන දේ තුල පමණක් හිත පවත්වනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට ඒ දැනෙන දේ තුල හිත පවත්වනවා. වම දකුණ කියලා කියන්නේ නැහැ. කොහොමද දැන් කාලයක් කරනවා? කොහොම කාලයක් කරන්න මෙතන තව තවන්න විස්තර තේරුම් ගන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒ කියන්නේ විස්තර තේරුම් ගන්නවා කියන්නේ අපි මුලින් තියෙන ඕන වැදීමක් විතරයි. අත ස්පර්ශයක් විතරයි. ඊට පස්සේ බලනවා අපිට පුළුවන් ද කියලා මෙතන තව ටිකක් විස්තර ටිකක් තියෙනවා. ඒ කියන්නේ වැදීමක් විතරක් නෙමෙයි මෙතන තව තව යම් යම් මේ ධාතු ලක්ෂණ හරි අපි අර කලින් මතක් කරගත්තු දේවල් ටිකක් මෙතන තියෙනවා. අපි හිතමු තද ගති රාශියක් මෙතන තියෙනවා. ඊළඟට පාදයේ එසවීමක් එක්කෙනා සැහැල්ලු ගතියක් නැත්නම් බර ගතියක් දැනෙනවා. පාදයේ ඉස්සරහට ගෙන යාමත් එක්ක පාදයේ චලනයක් දැනෙනවා. ඔන්නෙ වගේ අර අපි කතා කරපු ප්‍රාථමික ලක්ෂණවල තව ලක්ෂණ කීපයක් මේක අස්සේ තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන මේ අලුතින් මට බැරිද මේ ලක්ෂණ ටිකත් හඳුනගන්න. අපි මේ ගැන තවත් උනන්දුවක් ඇති කරගෙන තවත් ටිකක් සැලකිල්ලෙන් කරනවා. සැලකිල්ලෙන් කරද්දී ඔන්න පාදය පොළවෙන් එසවෙනකොට පොළවෙන් ගිලිහෙනකොට ඔන්න එක විදිහකට දැනෙනවා. පාදයේ ඉස්සරහට ගෙන යනකොට තව විදිහකට දැනෙනවා. ආයේ පාදයේ පොළවට පහත් වෙනකොට තව විදිහකට දැනෙනවා. පොළවේ වදිනකොට ඔන්න සමානවට මුලින් ඇඟිලි තුඩ වදිනවා නැත්නම් විලුඹ වදිනවා. ඊළඟට මේක හොඳට පොළව මත පතිත වෙනකොට තව තව දේවල් දැනෙනවා. ඉතින් ඔයගේ පුළුවන් තරම් ඔන්න තව විස්තර බලන්න මේ උත්සාහත් වෙනවා. අන්න එතකොට තව තව හොඳට මේ සම්පජඤ්ඤයේ පැත්තක් නැත්නම් සතියේ මේ ඉතාම සියුම් වීමක් සූක්ෂම වීමක් වෙන්න පටන් ගන්නවා. මේකත් හොඳින් වෙන්න තමයි ටික ටික ඔය මහත්ය කියන දැන් ඔන්න හරියට මේ තුලම নিমগ্ন වෙලා කටයුත්ත සිද්ධ වෙනවා. මේක කාලයක් කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා කායේ කානුපස්සේ විහරතෝ චිත්තං විරජ්ජති. මේ කයෙහි කයානුව බලමින් ජීවත් වෙනකොට මේ අරමුණ කෙරෙහි එක්තරාන්දමක උදාසීන වීමක්, ඒ අරමුණ ගැන තිබිච්ච අර කලින් තරම් තීච්ච විවිධත්වය නැතුව යාමක්, නැත්නම් මේ අරමුණ නීරස වීමක් වෙන්න ගන්නවා. ඒක වරදක් නැහැ. ඒක අපි තේරුම් ගන්න අපි මේ යන මාර්ගය ක්‍රමානුකූලව දන්නේ නැත්නම් අපි හිතනවා මේ භවනාව කඩාකප්පල් වෙලා මට දැන් හරි කම්මැලි කියලා ඉතින් සක්මන අතහැරලා දානවා. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් අපි කාලයක් තිස්සේ මේ සක්වන් භාවනාවේ යෙදීම හරහා යෙදෙන්න හරියට නිකන් සක්මන ඔහේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ හරි සැහැල්ලුවෙන් පැත්තක ඉඳලා නිකන් බලාගෙන ඉන්න එකක් විතරයි කරන්න තියෙන්නේ. එතකොට නිකන් කය ඔහේ ඇවිදිනවා. කය බොහොම නිරායාසයෙන් හරිනේ රොබෝ කෙනෙක් වගේ එහෙට මෙහෙට ඇවිදිනවා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. හිත තියෙන්නේ වෙන අරමුණු ගන්නෙත් නැහැ. අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. ඒ තියාමේ සක්මනේදී දැනෙන අරමුණවත් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. එතකොට අර මහත්තයා කියපු මේ උදාසීන ගතියක් තමයි එන්නේ. ඒක අතහරින්න එපා. එතෙන්ද අතහරින්න එපා. දැන් හිත ටිකක් සැහැල්ලු වෙන්නයි එන්නේ. මේක මේ භාවනාවේ වර්ධනය. ඒ බව තේරුම් අරගෙන දිගට කරන්න. සක්මන දිගට කරන්න ඒක කිසි වරදක් නැහැ. ඒ වෙලාවේදී බලෙන් හිත අරමුණට දාන්න යන්නත් එපා. ඒක අපි මේ උපදේශ ටික හරියට දන්නේ නැත්නම් අපි කමටහන සුද්ධ වෙලා නැත්නම් අපි වරද්ද ගන්නවා. ඒකයි මේ මං හුඟාක්ම මේ උනන්දුවෙන් කියන්නේ මේක වැඩෙන ක්‍රමය අපි තේරුම් ගන්න ඕනේ. හිත වැඩෙන ක්‍රමය අපි තේරුම් ගන්න ඕනේ. සක්මනේ අය ටිකක් හිත වැඩුණාට පස්සේ තමයි ඔන්න ටික නිකන් හරියට අනුංගස දෙයක් වගේ සිද්ධ වෙනවා. නැත්නම් කය ඉබේ ඇවිදිනවා. අපිට ලොකු බරක් නෑ දැන්. අපිට ලොකු වීරයකින් මේක කරන්න ඕම නෑ. ඒ වෙනකොට නිකන් කය බොහොම සැහැල්ලුවෙන් එහාටයි මෙහාට සක්මන් කරනවා. අපිට තේන්නේ නිකන් ඒ සැහැල්ලුවෙන්ම ඒකත් එක්ක ඉන්න විතරයි තියෙන්නේ. කුලවන්ද කරන්න.
පිටින් යම් කිසි බාධාවක් ආවත් නැවත ඉබේම එනෝ මම මේ සක්මනේද කරන්නේ කියලා මගේ අර චේතනාවට ඉබේම වැටෙනවා.
අන්න හරි. ඔව් නෑ ඒ කියන්නේ චේතනාවට අන්න කියන්නේ මහත්තයා හිත දිහත් බලනවාද මොකද කරන්නේ?
නෑ නෑ. ඉබේම මම මේ සක්මන් භාවනාව නේද මේක බිහෙම මේ පිටාරමුණක් නේද ටක් ගාලා එවලම ඒක අමතක කරනවා.
අන්න හරි. දැන් ඉස්සර තරම් අර හිත පිට ගිහිල්ලා තැන්දීලා මුලා වෙලා ඉන්නේ නැහැ.
නෑ
ටක් ගාලා එනවා මේ අපේ වුමනා කරන අරමුණට.
එහෙමයි.
කියන්නේ සක්මනට එනවා.
එහෙමයි.
ඒ ආවත් එයා ඉන්නේ සැහැල්ලුවෙන්.
අන්න
ඒකයි. ඉතින් ඒ තත්ත්වෙ දිගට පවත්වන්න. සක්මන හොඳට වැඩිලා තියෙන්නේ. හිත ඒ විදිහටම දිගට යන්න සක්මනේ කිසි කරදරයක් නැහැ. කිසි මේ කියන්නේ පසුබෑමක් වෙලා නැහැ. සක්මන දිගට කරගෙන යන්න. කිසි වරදක් නැහැ. ඔව්.
ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය බොහෝ වෙලාවට මේ සක්මන් භාවනාව කරලා විජය ගන්න යනකොට මේ ඉබේම කොට්ටේට ඔළුව තියාගත්තාම කල්පනා මේ මතක් වෙනව නිකන් අර මේ පරියංක භාවනාව. ඒක වරදක් නැද්ද?
නෑ. එතකොට කියන්නේ දැන් අපි කොට්ටේට ඔළුව තිබ්බත් අපිට විවිධාකාර දේවල් දැනෙනවනේ.
එහෙමයි.
ඒ දැනීම් ටිකත් එක්ක හිතියට වරදක් නෑ. අපි දැන් කොට්ටේට ඔළුව තිබ්බා. ඒක භාවනාව පිටින් මේ අපි වම් පැත්තට ඇලේ නම් හතබිලා ඉන්නේ. මේ පැත්තේ යම් වේදනාවක් තියෙනවා නැත්නම් දැනීම් තියෙනවා. ඒ දැනීම් ටිකට හිත තියාගෙන බලන් ඉන්න පුළුවන් නම් මට දැන් නෑ.
නෑ ස්වාමීන් වහන්සේ මේ ඊට වෙලාවන් අපි අර ආනාපාන සතිය මතක් වෙන ටක් ගාලා මෙහෙ ඉන්නකොට මේ ඊට උඩ අර මේ මේජර් පරිගණකයේ මේජර් වාඩි නොවි හිටියත් කොට්ටේට ඔලු තැන්ිනේ කොටත් අර හුස්ම කෙරෙහි
අවධානය දෙන්න
ගමන් කරනවා.
ගානක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ හිත කලබල කරන්නේ නැතුව හුස්මත් එක්ක ඉන්නවා නම් ඉතින් එහෙම يعني මේ ආනාපාන සතියෙම නිින්ද යන එකයි වෙන්නේ. ඔව්. වරදක් නැහැ.
ක්‍රමානුකූල වාඩුවීමක් නැහැ.
නෙමෙයි. ඔව්. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ අපි يعني කමටහනම පාවිච්චි කරාට කමක් නැහැ නිින්ද යන අවස්ථාවේදීත්. ඒක එතකොට ප්‍රමාණිකූලව ටික හිත ටිකක් අර උදාසීන වෙන මට්ටමකදී නිින්දර වැටෙනවා. වරදක් නැහැ. හොඳයි. හොඳයි පෙරවන් සම්.
දෙවන ප්‍රශ්නය කොටස් තුනකින් තියෙන ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ගරු ස්වාමීන් වහන්ස පළවෙනි කොටස නිවන් මගේ යෑමේදී සතිය මෙන්ම බහුශෘත භාවයේද වැදගත්යයි මම සිතමි. එනම් සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන සතර සම්‍යක් ප්‍රදාන සතර ඉර්ධිපාද ඉන්ද්‍රිය ධර්ම පහ සමව වඩාගෙන බොජ්ජංග ධර්මද සමව වැඩෙන්න ඉඩහැර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දකින්නට නම් ඒ පිළිබඳව දැනුම හා අවබෝධය සමගාමීව තිබිය යුතුයි කියා සිතමි. එය එසේද? එසේ නොවන්නේ නම් ඉවරදි විය යුත්තේ කොතනද? කෙටි පිළිතුරක් අපේක්ෂා නොකරමි කියලා කියලා තියෙනවා. ඒ පළවෙනි එක.
හොඳයි අපි එහෙනම් ඒ පළවෙනි ප්‍රශ්නේ අරගමු ඉස්සෙල්ලා නේද? ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඇත්තටම යම් යම් සූත්‍ර දේශනාවල මේ ප්‍රඥාවේ අවස්ථා තුනක් පෙන්නනවා. සුතමේ ඥානය නැත්නම් ඥානයේ අවස්ථා තුනක්. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා. ඒතර සුතමේ ඥානය මට්ටමට තමයි වැටෙන්නේ අපි පොත්පත් වලින්, ඊළඟට ධර්ම දේශනා වලින්. අපි යම් යම් කරුණු බුදුරයන් වහන්සේගේ ධර්මය අහලා මේ අපේ හිතේ ධාරණය කරගන්නවා. ඒක ඉතින් සෑහෙන කාලයක් කිරීම හරහා තමයි අපේ හිත බහුශෘත භාවයකට එන්නේ. අපි සෑහෙන්න ඔන්න සූත්‍ර රාශියක් අපි ශ්‍රවණය කරලා තිනවා. ඔන්න අපි සෑහෙන පොත්පත් රාශියක් පරිශීලනය කරලා තිනවා. ඒ හරහා ලබාගත් දැනුම් සම්භාරයක් තිනවා. අපේ හිතේ සංඥා ගොඩාක් තිනවා. අපි ධර්මයේ පැත්තෙන් හොඳ දැනුමක් තිනවා. ඉතින් සෑහෙන ධර්ම භාණ්ඩාගාරයක් බවට පත් වෙලා තිනවා. සුතමේ ඥානේ සෑහෙන තිබුණු වර්ධනයක් තිනවා. අපි තුමු ඊළඟ චින්තාමේ ඥානේ පැත්තෙන් කතා කළොත් චින්තාමේ ඥානයේදී අපි අර අහපු දේවල්ම හොඳට නුවණින් විමර්ශනය කරනවා. එහෙට මෙහෙට පෙරලලා බලනවා. තර්කානුකූලව හිතලා බලනවා. ඊළඟට එක එක අවස්ථාවන්ට ගැලපෙනවද කියලා එහෙට මෙහෙට පෙරලලා බලනවා. අතීත අනාගත දේවල් එක්ක සංසන්දනය කරනවා. ඒ වගේ අපි හිත ඇතුලේ ටිකක් අර ධර්මයේම ඉගෙනගත් දේවල් එක්තරා අන්දමකින් ටිකක් විමසීමේකට බඳුන් කරනවා. මේ විමසීමේකට භාජනය කිරීම හරහා අපි තුල ප්‍රඥාවක් වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන එක චින්තාමේ ප්‍රඥාව කියලා. ඊළඟට අනිත් අවස්ථාව තමයි භවනාමය ප්‍රඥාව කියන්නේ. මේ භවනාමය ප්‍රඥාව තනිකරම අපේ අත්දැකීම මත පදනම් වෙච්ච දෙයක්. ඒක මේ අපිට චින්තාමය ඥාණයෙන්වත් සුතමේ ඥාණයෙන්වත් ඒ කියන්නේ මේ ඥාන දෙක ඉස්සර කරගත්තොත් හරිම මාරි ගන්න. අපි භවනාමය ප්‍රඥාවක් භවනාමය ඥානයක් වර්ධනය කරද්දී අපි තුල තියෙනුනේ ඊටාම සරල ඊටාම නැවුම් මනසක්. එහෙම නැත්නම් අපේ හිත බර වෙලා තියෙනවා නම් අපි තුම අපි වාඩි වෙනවා අපේ පාඩම් කරව පොත් ටික ඔක්කොම ඔළුවේ තියාගෙන. ඉතින් අරවත් මතක් වෙනවා මේවත් මතක් වෙනවා. ඉතින් ඔක්කොම හිත බර වෙලා දැන් සංඥා ගොඩයි ඔළුවේ. ඉතින් ඔහොම තියාගෙන භාවනා කරන්න හරි අමාරුයි. මොකද අපි දැන් කලින් විස්තර කරා වගේ අපි දැන් සක්මන් භාවනාවක් කරනවා. සක්මන් භාවනාවක් කරද්දී දැන් අපි කතා කළේ ඊටාම සරල මට්ටමක්. ඒ කියන්නේ මේ පාදය පොළවේ ස්පර්ශ වෙනකොට අපිට පුළුවන්ද මේ අතීතේ කරපු දේවල් ඔක්කොම ටික අමතක කළා. අනාගතයේදී කරන්න ඉන්න තියෙන දේවල් ඔක්කොම අමතක කළා. හිතේ තියෙච්ච ඔක්කොම සංඥාවන් අයින් කළා. අපිට පුළුවන් මේ ස්පර්ශයේ හිතර පමණක් හිත පවත්වා. ඉතින් හරි අමාරුයි. මොකද අපේ හිත දැන් හරි බර වෙලානේ තියෙන්නේ. අර තනන් දැන් හිතේ දාගත්ත ලොකු සංඥා ගොඩක් තියෙනවා. සෑහෙන සංස්කාර ගොඩක් වෙන්න හදනවා. එමෙ නැත්තම් හිත පිරලා බර වෙලා තියෙන්නේ. ඒ නිසා භවනාව ටිකක් අර දැනුව මුල් කරගෙන යනකොට හරි අමාරුයි. මොකද අර අපේ මේ ඔන්න පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොටත් ඔන්න හිත කෑ ගහලා කියනවා මෙතන තියෙන ඔන්න කාය විඥානය ඔන්න කාය විඥානයක් පහළ වුණා ඔන්න නැත්නම් කායත් එක්ක ඔන්න එළියේ පොට්ටබ්බයක් වැදුණා ඔන්න කාය විඥානයක් පහළ වුණා ඔන්න ඒක හරහා ස්පර්ශයක් එනවා ඊළඟ අපේ පොතේ දැනුම ඔන්න ඉස්සරහට ඇවිල්ලා ඒකේ පේළිය ගැන විස්තර කරගෙන යනවා ඒ හරහා අපිට ඉස්සරහට යන්න හරි අමාරුයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ඊටාම සරල මනසක් හරිම නිකන් නැවුම් මනසක් මෙතන පුංචි දරුවෙක් මේ වැඩියමක් දන්නේ නැහැ එයා මේ මුල් වතාවට මේ සක්මනේ යනවා. අම්මා අතින් අල්ලගෙන එයා එකගෙන යනවා මේ සක්මන් කරන්න. අන්න ඒ වගේ කියලා හිතන්න. එතකොට එයා මේ පාදයක් ගන්න ලොකු ආස්වාදයක් ලබනවා. කියන්නේ පාදයක් පොලේ ස්පර්ශ වෙන වාරයක් පාසා. පියවරක් පාසා එයා බොහොම අලුත් අත්දැකීමක්, නවමු අත්දැකීමක් ලබනවා. එයා ඒ අත්දැකීම තුළ ජීවත් වෙනවා. මුළු ලෝකෙම අමතකයි. දැන් තියෙන්නේ මේ අලුතෙන් උපන් දරුවෙක් මුල්ම වතාවට ඇවිදිනවා වගේ. හරියට නිකන් එයා එතකොට මේ හැම ස්පර්ශයක් ගානේ හැම අත්දැකීමක්ම එයා පුළුවන් තරම් හොඳින් ග්‍රහණය කරගන්නෝ හරිම නැවුම් මනසක්. ඉතින් අන්න ඒ බඳු ආකල්පයක් අපේ හිතේ තියෙනවා නම් අන්න අපිට පුළුවන් මේ සක්මන් භාවනාව හරිම ලස්සනට එහෙම නැත්නම් හරිම සැහැල්ලුවෙන් බොහොම ප්‍රමෝදමත් විදිහට කරන්න. අපිට වෙන්නේ හුඟක් වෙලාවට අපි අර වැඩිහිටි වෙනවත් එක්ක අපේ හිත හුඟක් සංකීර්ණ වෙලා බොහොම ලොකු බරක් එක්ක තමයි අපි මේ දේවල් පටන් ගන්නෙ. තොට හරි අමාරු මේ තරම් සරලද කියලා අපිටම සැක උපදිනවා මේ භාවනාව මේ තරම් සරල වෙන්න පුළුවන්ද මෙහෙම කළා හරියයිද මම අච්චර දේවල් දැනගන්න ඕනේ නේද සතර සතිපට්ඨානෙ පස්සේ සම්‍යක් ප්‍රධාන තියෙනවා නේද ඊළඟට සතර ඉද්ධිපාද ධර්මයන් තියෙනවා ඊළඟට ඔන්න ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා බල ධර්මයන් තියෙනවා මුජ්ජංග ධර්මයන් තියෙනවා මාර්ග ධර්මයන් තියෙනවා ඉතින් ඔක්කොම ටික මම දැනගන්න ඕනේ නේද කියලා මේ දැන් අපිට පොඩ්ඩක් හිතේ ප්‍රශ්නයක් ඇතිවෙනවා පටන් ගන්න තියෙන්නේ සතිපට්ඨානෙන් අපි ඒක තේරුම් ගමු මුලින්ම සතිපට්ඨානයෙන් පටන් ගන්න තියෙන්නේ ඒකෙත් බුදුරජාණන් වහන්සේ දාන්නේ කායानुපස්සනාවට. ඒකෙත් කායानुපස්සනාවට බුදුරජාණන් වහන්සේත් විශේෂයෙන්ම කායानुපස්සනාව විස්තර කරන්නේ ඉතාම සරලව විස්තර කරලා තියෙන්නේ. බවන්න භවනා කමඨහන් එකකවත් වැඩි විස්තර නැහැ. කියන හුඟා සංකීර්ණ කළා නැහැ කිසිම භවනා කමඨහනක්. බුදුරජාණන් වහන්සේ සර්වඥාඥාණයෙන් දැකලා අපිට ඕමනානම් හරිම දීර්ඝ විස්තර කරන්න ඉඩ දෙවුණා. නමුත් එහෙම කළා නැහැ. උදාහරණයක් වශයෙන් අපිටම ඉරියාපත පබ්බේදී ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම හීති පජානාති තිතෝවා තිතෝම හීති පජානාති සයනෝවා සයනෝම හීති පජානාති ඔන්න ඒ වගේ මේ තනි ඉරියව්වේ කොහොමද සතිමත් වෙන්නේ ඇවිදිනකොට කොහොමද අතිමත් වෙන්නේ? ඇවිදිනකොට වෙන වෙන දේවල් අමතක කළා, කරන්න යන වැඩේ අමතක කළා, කරපු වැඩ අමතක කළා. මේ ඇවිදින බව දැනගෙන ඇවිදිනවා. ඒ තරමටම සරලයි. අපිට මේ සරල බවට එන්න පුළුවන් නම් අන්න භාවනාව වැඩෙනවා. ඉතින් කාලයක් මෙහෙම කරන්න කරන්න හිතේ සැහැල්ලු වෙලා වර්තමානයේ මේ හිත ඉන්න පටන් අරගෙන ඔන්න ටික ටික හිතේ හිත වර්තමානයේ ඉන්න ගතිය වැඩි වෙන්න ඕනේ. වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නව වෙනුවට වර්තමානයේ හිත හැසිරෙන ගතිය පුළුවන් තරම් වර්ධනය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා අපේ හිත සාමාන්‍යයෙන් අරමුණු ධාරා තුනක් ඔස්සේ දුවනවලු. විතර්ක ධාරා තුනක් ඔස්සේ දුවනවලු. එකක් තමයි කාම විතර්ක, අනිත් එක තමයි ව්‍යාපාද විතර්ක, අනිත් එක තමයි විහිංසා විතර්ක. අපි ඉතින් අපිට මේක ඉතින් අමුතෙන් විස්තර නොකරත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි හිතට ඔහෙ යන්න අතහැරියොත් මොනවා මොනවා හරි ඉතින් අපි කැමැති කැමැති කාම අරමුණු ඔස්සේ දුවගෙන යනවා. අතීතයේ අපි අසුරු කරපු කාම අරමුණු වෙන්න පුළුවන්. අනාගතයේදී විඳින්න බලාපොරොත්තු වෙන කාම අරමුණු වෙන්න පුළුවන්. ඒව ඔස්සේ ඉතින් හිත හැසිරෙනවා. ඕක තමයි බහුලව තියෙන අපේ හිතේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා ව්‍යාපාද විතර්ක තියනවලු. මේ අපි අපේ අපිට ජීවිතයේදී මොහොන දෙන්න සිද්ධ වෙච්ච විවිධාකාර අත්දැකීම් නිසා අපි ඔවුනෝන් කෙරෙහි ඇති වෙච්ච යම් යම් නොරුස්නා ගති හින්දා ඔන්න හිතේ ඇතිලා තියෙනවා ව්‍යාපාද විතර්කය. මේ ව්‍යාපාද විතර්කයන් ඔස්සේ ඔන්න එක එක නාම මැනමැන ඉතින් ඒ අයට ඉතින් එහෙට මෙහෙට පෙරල පෙරල ඉතින් බැන බැන ඉතින් ඔන්න ව්‍යාපාදය බහුලව ජීවත් වෙනවා. මම නැත්නම් විහිංසා විතර්ක හිතේ පහළ වෙනවලු. ඉතින් මෙන්න මේ විතර්ක තුන තමයි අපේ හිතේ බහුලවම තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන මේ කොහොමද මේ විතර්ක ජය ගන්නෙ? මේ විතර්ක ජය ගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ක්‍රම දෙකක් පෙන්නනවා. මේ මම මේ කියන විස්තරේ පින්ඩෝල්ලේ සූත්‍රයේ කියන සූත්‍රෙත් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ සතර සතිපට්ඨානය තුළ ඊටාම හොඳින් මනස පිහිටු වීම. මේක තමයි එක ක්‍රමයක්. ඊළඟට තියෙනවා අනිමිත සමාධිය තුළ හොඳින් සිත බහුලීකృత කිරීම කියලා. මේ ක්‍රම දෙක තමයි පෙන්නන්නේ. අනිමිත සමාධිය තුළින් හිත බහුලීකృత කිරීම කියන එකට එකපාරට එන්න බෑ. ඒක මේ සතර සතිපට්ඨානයේ වැඩිමීමේම ප්‍රතිපලයක් වශයෙන් ලැබෙන ආනිසංසයක්. එතනින් තමයි ඒක එහාට බහුලීකృత කරන්න තියෙන්නේ. ඉන් මෙහා අපි ඊටාම සරලව ආධුනික මනසකින් අපිට පටන් ගන්න තියෙන්නේ කාය අනුපස්සනාවෙන්. ඒ නිසා බොහොම නැවුම් මනසකින් හිතේ තියෙන බර සැහැල්ලු කළා. මේ දවස් 10ට විතරක් පුළුවන් තරම් සරල මනසක් ඇති කරගන්න. මේ දවස් 10ටවත් අඩු තරමින් හිතේ ලොකු බරක් කරගන්න නැතුව, භවනාව බරක් කරගන්න නැතුව අපි මතක තියාගන්න ඕන පොතේ දැනුම් ටික කොහොම පොඩ්ඩක් මේ తాවකාලිකව පැත්තකින් තියලා අනාගතයේදී කරන්න තියෙන විවිධාකාර සැලසුම් සහගත දේවල් ඔක්කොම ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ දවස් 10 පුළුවන් තරම් සැහැල්ලුවෙන් වර්තමානයේ ජීවත් වෙන්න. එතකොට අනිවාර්යෙන් දවස් 10න් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ කටයුත්ත කරගෙන යනකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අර දේ සිද්ධ වෙනවා. හතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම හරහා ඔන්න අපිට තේරෙන්න ගන්නවා අපේ හිතේ කලින්ට වඩා උද්‍යෝගයක් තියෙනවා මේ වැඩේ කරන්න. ඔන්න ඡන්දය මුල් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් කියලා හිත වැටෙනකොට ආයි නැගී සිටවන ස්වභාවයක් තියෙනවා. ඔන්න වීරය අවදි වෙලා එනවා. ඊළඟට හිතේම අදිෂ්ඨානයක් පහළ වෙනවා. ඉතින් මේ විදිහට ඔන්න ඉද්දීපාද ධර්මයන් ඉස්සරහට එන්න ගන්නවා. ඊට පස්සේ හිත වැටෙච්ච වෙලාවට නැවතත් ඔන්න නැගිටවලා තියෙනවා. මේ වීර පැත්තේම සම්‍යක් ප්‍රධාන වීරයන් ඔන්න හට ගන්නවා. අපි පුළුවන් තරම් හිත අකුසලයෙන් මුදවා ගන්න උත්සාහත් වෙනවා. මේ වර්ධනය කරන භාවනාව තව තව ඉස්සරහට ගෙනියන්න උත්සාහත් වෙනවා. අපි දියුණු කරගන්න සතිය, සමාධිය, ප්‍රඥාව ආදී මේ ගුණ ධර්මයන් මේ පිරිහෙන්න නොදී, අපින් ඈත් වෙන නොදී පුළුවන් තරම් ඒවා රැකගන්න, මේ ආරක්ෂා කරගන්න තව තව විපුලත්වයට පමුණුව ගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඔන්න සම්‍යක් ප්‍රධානයන් අපිට අවදි වෙන්න ගන්නවා. මේකේ තවත් තවත් ඉස්සරහට ගිහලා තමයි ඔන්න අපිට තේරෙනවා මෙන්න මේ කාලේ නම් හොඳට මට සතිය කියලා ධර්මයක් තිබුණා. අපි මුලදී දන්නේ නැහැ මොකද්ද මේ සතිය කියන්නේ කියලා. නමුත් මේ භවනාවක් වැඩීම හරහා අපිට තේරෙනවා මෙන්න මේ කාලෙදි මගේ හිත බොහොම වර්තමානයේ තියෙනවා. හිත වෙන වෙන බාහිර අරමුණු වල දුව දුව ඉන්නේ නැහැ. මේ වර්තමානයේ ඉන්න ගන්නවා. කියලා ඔන්න සතිය කියන ධර්මතාවයක් මගේ හිත තුළ දැන් වර්ධනය වෙලා කියලා ඔන්න හඳුනා ගන්නවා. මෙන්න මේ කාලෙදි නම් මගේ හිතේ හොඳට කරුණු කාරණා හොඳින් තේරෙනවා. හිතේ ප්‍රඥාව හොඳට අවදි වෙලා තියෙනවා කියලා ඔන්න ප්‍රඥාවක් තියෙන බව තේරෙනවා. එහෙම නැත්නම් මේ වෙලාවේදී හොඳට මට භවනා කරන්න කැමැත්ත තියෙනවා, මට ජවයක් තියෙනවා, හැකියාව තියෙනවා කියලා ඔන්න වීරයක් තියලා ධර්මතාවයක් මගේ හිත තුළ දැන් වර්ධනය වෙලා තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් අපි මේ අපේ හිතේ යම් යම් සුවිශේෂී ගුණ ධර්මයන් ඔන්න දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේවා ඇත්තටම තියෙන්නේ පසුබාලා. මේවා වෙනුවට අපේ හිතේ කෙලෙස් තමයි ඉස්සරහ තියෙන්නේ. දැන් අපි මේ භාවනාව හරහා කෙලෙස් ටික යටපත් කළා. මේ අපේ හිතේ අපිට මේ සුවයක් ගෙන දෙන, අපිට යහපතක් කරන මේ ඊටාම වටිනා ගුණ ධර්ම රාශියක් ඉස්සරහට ගන්නවා. ඒ ඉස්සරහට ගත්තාම තමයි ඔන්න තේරෙන්නේ ඔන්න ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් ඔන්න ඒවා වර්ධනය වෙලා. තියව පසු කරගෙන තමයි මේ භවනාව වර්ධනය වෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ගේ වර්ධනයක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි පටන් ගන්න සතියේ ඊටාම ප්‍රාථමික මට්ටමකින්. ඒ ප්‍රාථමික මට්ටමින් පටන් ගන්නතො මේකට බහින්න බෑ. අපිට එකපාරට ලොකු මට්ටමක් කතා කරන්න බෑ. ලොකු මට්ටමකට හිත ගන්න බෑ. පුංචි තැනකින් පටන් ගන්න ඕනේ. පුංචි තැනකින් පටන් අරගෙන යනකොට ඔන්න සතිය ඊළඟ මට්ටමකට වර්ධනය වෙනවා. මුලින් සත්මේ අපිට මු කායानुපස්සනා සතියක්, ඊළඟට වේදනानुපස්සනා සතියක්, චිත්තानुපස්සනා සතියක්, ධම්මානුපස්සනා සතියක් බවට ඔන්න වර්ධනය වෙනවා. ඊට පස්සේ අපිට මු ඉන්ද්‍රිය ධර්මයන්ගේ මට්ටමේ තියෙන සතියක්, බල ධර්මයන්ගේ මට්ටමේ තියෙන සතියක්. නැත්තම් ඊළඟට බොජ්ජංග ධර්මයන්ගේ මට්ටමේ තියෙන සතියක්. ඉතාම ඉහළ මට්ටමකදී ඔන්න මාර්ගාංග මට්ටමේ තියෙන සතියක් බවට පත් වෙනවා. සම්මා සතිය බවට පත් වෙනවා. ඉතින් ඒ බඳු ක්‍රමානුකූලව වර්ධනයක් තමයි මේ සතියේ සිද්ධ වෙන්නේ. අනිකුත් නිවැරදි නැත්නම් අනිකුත් යහපත් ගුණ ධර්මයන්ගෙත් ඒ වගේ ක්‍රමානුකූල වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් නිසා මේක ප්‍රායෝගික වැඩිම සඳහා උත්සාහත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි.
දෙවෙනි එක මම කවුද? කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? නිවන් මාගේ සිටින යෝගාවචරයාට බොහන්සේ දෙන පිළිතුර මොකද්ද?
ඕක ගැන මේ බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී සඳහන් කරනවා. දැන් අපේ හිතේ විවිධාකාර දෘෂ්ටි හටගන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මම අතීතේ හිටියද? මම අතීතේ හිටියේ කවුරු වෙලාද? මම ඒ අතීත භවයට ආවේ කොහේඳන්ද? මම අතීතේ ඉඳන් ඊළඟ භවයට ගියාද? ඔන්න කියලා ඔහම මම අතීතේ හිටියේ මොන වගේද කියලා ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ අනාගතය සම්බන්ධයෙන්ද? මම අනාගතේ ඉන්නවද? අනාගතේ ඉඳීවිද? අනාගතේ ඉන්නේ කවුරු වශයෙන්ද? අනාගතේ කවුරු වෙලා කවුරු වෙයිද? අනාගතේ මොන මොන විදිහට මට ඉන්න හම් වෙයිද? කියලා අනාගතේ සම්බන්ධෙනුත් හිතේ ප්‍රශ්න ඇති වෙනවා. හිතේ දික්ටි පහළ වෙනවා. වර්තමානයේ සම්බන්ධෙනුත් ඔය වගේම ප්‍රශ්න ඇති වෙනවා. මම ඉන්නවද? දැන් හරි ප්‍රශ්න තියෙන්නේ. මම ඉන්නවද දැන්? නැට මම කවුද? නැට මම කොහෙන්ද මෙතෙන්ට ආවේ? මම මෙතන ඉඳලා ඊළඟට කොහෙද යන්නේ? ඒකෝන වර්තමාන සම්බන්ධෙනුත් ප්‍රශ්න ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔක්කොම මේ දිට්ඨිය මුල් කරගත්ත මේ දිට්ඨිකාන්තාරයක්. මේ තියෙන ඔක්කොම දෘෂ්ටි. ඔක්කොම ඇවිල්ලා අපේ හිත අවුල් වෙන ස්වභාවයක්. මොකද අපි මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන කෙනෙක් පුජ්‍යලයක් මමත්වයක් මමත්වයක් සකස් කරගෙන අපි ඔන්න අතීතයයි අනාගතයයි වර්තමානයයි අල්ලගෙන අපි විතර්ක කරනවා. අපේ හිත පැටලෙනවා, මඤ්ඤණා කරනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ කියන්නේ මම වෙමි, මම කියන්නේ නේසෝ හමස්මි, නේසෝ අත්තාති ඔන්න විදිහට විවිධාකාර විදිහට මේ මඤ්ඤණාවන් පහළ වෙනවා හිතේ. මේ තණ්හා දිට්ඨි මාන මුල් කරගෙන ඉතින් අපි ප්‍රපංච කර කර පුලුවන් තරම් හිත හිතා හිත හිතා කාලය ගත කරනවා. ඕකනේ ඕකම කඩන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ විවිධාකාර සිතුවිලි පහළ වෙනවා, ඒ තුල යට සැඟවිලා තියෙනවා ආත්ම දෘෂ්ටියක්. මමෙක් ඉන්නවා කියලා අපි ගත්ත දෘෂ්ටියක්. ඉතින් ඒක එකපාරට කඩන්නත් බෑ. අපිට මේ දේවල් දැනගත්ත කියලා එකපාරට කඩන්නත් බෑ. ඒ කඩන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒක තමයි අපි මේ භවනාවකින් වර්ධනය කරන්නේ. ප්‍රමාණිකෝලව අපි සතිමත් වීම හරහා වර්තමානට හිත ගැනීම හරහා ඔන්න හිතේ විවිධාකාර ඉතාම වටිනා ಗುಣවිශේෂයන් අපි වර්ධනය කරලා තමයි මේ තත්වයන් අවබෝධ කරගන්නේ. අපේ හිතේ මේ දෘෂ්ටිගත වීම, විවිධාකාර දේවල් ඔස්සේ හිතර්ක පහළ වීම, ඒ මත කතන්දර ගොතන ස්වභාවය, ප්‍රපංචයන්ට හසු වෙන හැටි මේ ඔක්කොම තේරෙන්න ගන්න සෑහෙන්න හිතේ එකලසක් ආවහම, නැත්නම් හිතේ සෑහෙන්න ගුණයක් වර්ධනය වුණහම, ඒ නිසා මම ආරාධනා කරනවා මේ ඉතින් භවනානුයෝගියට මේ ඇවිල්ලා ඔක්කොම හිතේ පහළ වෙච්ච විතර්ක ස්වභාවයන් පමණයි එයාට තියෙන්නේ මේවා පොඩ්ඩක් පැත්තකට තියලා දැන් මේ කරන්න යන වැඩේ පුළුවන් තරම් උද්‍යෝගයෙන් කරන්න, කැපවීමෙන් කරන්න, මේ කිරීම හරහා යම් අවස්ථාවකදී මේවට උත්තර හම්බ වෙනවා. විශේෂයෙන්ම ඔය පච්චේ පරිග්ගහ ඥානය කියන මට්ටමක් ධර්මයේ විස්තර වෙනවා. අපි මේ ධර්ම වඩන්න හිතේ පහ හිතද මේ Tamanටම තේරෙන්න ගන්නවා මෙතන මේ සත්පුද්ගල ස්වභාවයක් නැහැ, මමෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධයක් කියලා අන්නේ ක්‍රමානුකූලව Tamanතුළු ප්‍රඥාව වර්ධනය වෙන්න අන්න බුදුරජාණන් වහන්සේ කියන අර තිබිච්ච ආත්ම දෘෂ්ටි ටික, අතීතය අල්ලගෙන තිබිච්ච අර මේ ගිය විතර්කයන්, අනාගතය අල්ලගෙන ගිය විතර්කයන්, වර්තමානයේ තිබිච්ච ඒ දෘෂ්ටීන්, ඒ ටික සමනය වෙලා යනවා. ඒ නිසා ඒ බඳු ක්‍රමවත් මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ බඳු පිළිතුරක් තමයි දෙන්න තියෙන්නේ. ඔව්. නේ.
තුන්වැනි එක ගරු ස්වාමින් වහන්ස, මම ධ්‍යාන භාවනා වැඩුවෙමි. එම ධ්‍යානද ලැබුවෙමි. ඉන්පසු ඊතා ඉක්මනින් වරහන් ඇතුලේ පරයන්ක භාවනාවෙන් ධ්‍යානවලට යා හැකි උවත් රතයක් තිරින්ග තද කරන්නාක් මෙන් නැවතුණා. ඉන්පසු ධාන තබා සමාධියටවත් ඒමට නොහැකි වුණා. පසුව එය යලි ලබා ගත්තා. නමුත් මෙම සිද්ධියට හේතුව කුමක්ද?
අපි හුඟක් ඇත්තනම මෙහි පවත්වන වැඩසටහන් සතිමත් භාවයට මුල් තැන දීලායි මේ පවත්වන්නේ. මොකද සමාධිය කියන එකේ ඔය වගේ යම් යම් කියන්නේ අපි එක පැත්තකින් අපි සමාධිය අල්ලනවා. අනිවාර්යෙන් මේක මට තියෙන්න ඕනේ, මේක කැඩුනොත් මේ මම බංකොලොත් වෙනවා කියලා එකත් එක්තරාන්දක මේ සමාධිය මමත්වයෙන් ගන්න ස්වභාවයක්, සමාධිය දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. ඊළඟ අපි සමාධියක් වර්ධනය කරගත්තට පස්සෙත් අපි වාඩි වෙන්නෙත් මම කොහොමද ඊයේ හිටපු ඒ தත්තට ආයි අදත් යන්නේ. දුන් දැන් ලොකු සතුටක් භුක්ති විඳා අපි සමාධිමත් වුණා, හිත නිකන් අරමුණු තුල බැහැගෙන වගේ নিমগ্ন වෙලා වගේ ඒ තුලම පැයක් විතර හිටියා. බොහොම ලොකු ආස්වාදයක් ඔන්න අද ලැබුණා. ඔන්න හිට වාඩි වෙන්නෙත් මම කොහොමද අර ඊයේ ගත්ත එක අදත් ගන්නෙ කියලා ඔන්නෝම මානසිකත්වකින් තමයි අපි ඊළඟට භාවනාව කරන්නේ. උතන් තියෙන්නේ තරන්දමක අපි සමාධිය ග්‍රහණය කිරීමක්, සමාධිය උපාදාන කිරීමක්, තමත්තතික කියලා නම් විපස්සනා උපක්ලේශයක් තියෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතුයි මේ සමාධියක් හදන්නේ, සමාධියක් වර්ධනය කරන්නේ විපස්සනාවක් සඳහා. අපි හදාගත්ත හිතේ එකඟතාවය, සමාධිමත් භාවය ප්‍රයෝජනෙට ගන්නයි තියෙන්නේ. මේක හිතන්න අපි මේ ආයුධයක් හදන්නේ කියලා. ආයුධයක් හොඳට මුවත් තියලා ඒකේ තිබිච්ච අඩලුඩුකම් මගහැරලා හොඳට මුවත් තියලා සකස් කරගන්නවා. ඊට පස්සේ මේ ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් මෙහෙදි උත්සාහවත් වෙන්නේ ධ්‍යාන මට්ටමක් අත්‍යවශ්‍යම නැහැ. අඩුම තරමින් උපචාර සමාධි මට්ටමක් හදාගෙන ඊට පස්සේ ඒ උපචාර සමාධි මට්ටම තවදුරටත් වර්ධනය කරගන්නවා විපස්සනා පැත්තෙන්. විපස්සනා වැඩි වීම හරහා ඊළඟට විපස්සනා පැත්තෙනුත් ඔන්න හිතේ යම් යම් ගුණධර්මයන් වර්ධනය වෙනවා. අන්න සමාධිය තව තව ඔන්න තමන්ට තහවුරු වෙන්න පටන් ගන්නවා. තමන් සතු වෙන්න පටන් ගන්නවා. ඊළඟට සතිය ඉස්සරහට දාගෙන තමයි අපි යන්න උත්සාහත් වෙන්නේ. සමාධිය ඉස්සරහට ගන්නවා වෙනුවට සතිය තමයි ඉස්සරහින් තියාගෙන යන්නේ, සමාධිය යන්නේ පිටිපස්සේ. එතකොට සතියේ ප්‍රමාණිකුල වර්ධනයක් වීමක් සඳහා තරහා සමාධියත් හැදෙනවා. හැබැයි මේ දෙක අපි ගන්න සමබර කරන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ මේ එක එක අයත් එක්ක කතා කරද්දි අපේ හිතට, ඒ කියන්නේ අපිටම තේරෙනවා මේ වෙලාවදී නම් ඔන්න සමාධිය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, මේ වෙලාවදී නම් සතිය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කියලා තමන්ටම තේරෙනකොට තමන් උත්සාහත් වෙනවා මේකෙන් කොහොමද මම සමබරතාවයක් හදාගන්නේ කියලා. ඉතින් ඒක ප්‍රායෝගිකව තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පිළිතුර ප්‍රමාණවත් කියලා. මං හිතන්නේ ප්‍රශ්න අහන එක්කෙනාට මේක ප්‍රමාණවත් නැත්නම් මං ආරාධනා කරනවා කතා කරන්න කියලා. නැත්නම් අපි ඉස්සරහට යනවා.
ගරු ස්වාමීන් වහන්ස, දැන් බුදුන් වහන්සේ චතුර්ථ ධ්‍යාන වලට ගිහිලා ධ්‍යාන වලින් අයින් වෙලා විදර්ශනා කරා කියලා අදහස මගේ තියෙන්නේ.
ඔව්.
එහෙමනම් ධ්‍යාන වලට ගිහිලා ධ්‍යානෙන් අයින් වෙලා විදර්ශනා කරන්නේ කොහොමද කියලා, ධ්‍යානෙන් අයින් වුණාම ප්‍රථම ධ්‍යානෙට ඇවිල්ලා එතන විතක්ක ਵਿਚාර තියෙන නිසා එතන ඇවිල්ලාද කරන්නේ?
කොහොමද විතක්ක ਵਿਚාර සහිතව තමයි උපචාර සමාධියක් පවතින්නේ. දැන් ධ්‍යාන ඇතුළෙන් දැද්දී විපස්සනා කරන්න බෑ. කොයි ධ්‍යානෙන් එළියට ආවත් උපචාර මට්ටමට තමයි වැටෙන්නේ. ඉතින් ඒ උපචාර මට්ටමට වැටුණාට පස්සේ උපචාර මට්ටමේ ඉඳලා තමයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි නැවතත් අපි තවන්න දැන් අපි ඔන්න ධ්‍යානයකට මේපත් වුණා. ඊට පස්සේ ධ්‍යානෙත් යම් කිසි වෙලාවක් ඉඳලා ධ්‍යානෙන් අයින් වුණා. ධ්‍යානෙන් අයින් වුණාට පස්සේ අපේ හිතේ තියෙන යම් කිසි සමාධියක් එකඟතාවයක් තියෙනවා. ඒ එකඟතාවයේ දැන් අර කායික වශයෙන් දැනෙන දෙයක් හොන්න නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරනවා. අපි තුන් වේදනාවක් සුළු වශයෙන් තියෙනවා. ඒ වේදනාවට හොඳට හිත නැඹුරු කරාම ඒ වේදනාවටම නැවත නැවත හිත නංවන ස්වභාවයක් තියෙනවා. අන්න එතන විතර්කයේ තියෙනවා. ඊළඟට මේ වේදනාව තුළම වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව මේ වේදනාව තුළම හිත හැසිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණමයි ස්පර්ශ කරන්නේ. අන්න එතන ਵਿਚාරය තියෙනවා. ඒතකොට විතක්ක ਵਿਚාර අනිවාර්යෙන් සහිතයි. උපචාර සමාධි මට්ටමක් මේ තියෙන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිතයිනේ කොහොමද ප්‍රථම ධ්‍යානයත් ඊට මෙහා තියෙන දේවල් ඔක්කොම විතක් ਵਿਚාර සහිතයි කියලා ගන්න පුළුවන් සමතපැත්තෙන් කතා කරනකොට. එතකොට උපචාර මට්ටමකින් තමයි ඇත්තටම විපස්සනාව සිද්ධ වෙන්නේ.
හොඳයි. ප්‍රමාණවත්.
හොඳයි.
ඉවරයි සෝම. අපිට වාචික ප්‍රශ්න වලට
ඔව් කාට හරි දැන් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසානයේ කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන අවස්ථාව
තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මගේ කමඨහන් වාර්තාව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න උපදෙස් සහ වැඩදී නිවැරදි කර ගැනීම සඳහා.
හොඳයි.
ස්වාමීන් වහන්ස මුලින්ම මම හොඳට සක්මන් කරලා කය හොඳට සංසිඳනට පස්සේ තමයි පරයන්කට වාඩි වෙන්නේ.
ඔව්.
ඒ වාඩි වෙලා සිත කයට දැම්මට පස්සේ හොඳින් සිත කය පිහිටෙනවා. හරියට සිතයි කයයි වෙන් වෙලා වගේ දැනෙනවා. ඒත් එක්කම කයේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. සමන් ධාතු ලක්ෂණ ටික නිරීක්ෂණය කරනවා. හිත එක තැනක නතර වෙලා ධාතු ලක්ෂණ දිහා බලාගෙන ඉන්නවා.
හොඳයි.
ක්‍රමයෙන් කය සැහැල්ලු වෙගෙන යනවා හරියට. කිරිහට්ටියක් මිදෙනවා වගේ කය හොඳට මිදෙන්න ගන්නවා, සැහැල්ලු වෙන්න ගන්නවා.
හරි.
බාහිර ශබ්ද දැනීම ඔක්කොම තියෙන සමනසෙත් හිතේව අල්ලන්නේ නැහැ තියෙනවා කියලා දැක්වෙන ඉන්නවා.
හොඳයි.
එහෙම කය හොඳින් සැහැල්ලු වෙගෙන යනකොට හිතේ සිතුවිලි වැඩ කරනවා.
හරි.
සිතම සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා, ඇවිල්ලා යනවා, ඇති වෙලා නැති වෙනවා.
හොඳයි.
සමහර වෙලාවල් තියෙනවා සිතුවිලි එක්ක හිත පිට යන වෙලාවල් තියෙනවා මම දන්නේ නැතුව.
හරි. ඒත්
දැනගත්තු ගමන් හිත ආයෙ යහපව් එනවා, ඇවිල්ලා අර පෙරතැනටම එනවා.
හොඳයි.
මෙහෙම බලාගෙන ඉන්න සමනස උගක් හැමදේම ඉබ්බේ සිද්ධ වෙනවා, කරන්නෙක් නෑ, සිතුවිලි ඇවිල්ලා යනවා, වේදනාවල් තියෙනවා, ඇති වෙලා නැති වෙලා යනවා.
හොඳයි.
හොඳට මේ හිතේ හොඳට සතිය තියෙනවා, වීර්ය තියෙන සමාධිමත් බවකුත් දැනෙනවා, ඒකම ලොකු උපේක්ෂාවක් දැනෙනවා. වේදනාවල් ආවත් ඒ කිසිම දෙයක් හිත ග්‍රහණය කරන්නේ නැහැ, සැලෙන්නේ නැතුව
ඉන්නවා.
පිටින් ඉඳලා බලාගෙන ඉන්නවා, චිත්‍රපටයක් දිහා බලනවා වගේ.
හොඳයි.
ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් මට කය මැරිච්ච කයක් වගේ දැනෙන්නේ
කිසිම
දෙයක්. මදුරුවෙක් ඇවිල්ලා කෑවත් හිත කියනවා අත උසලා අයින් කරන්න කියලා, එලවන්න කියලා. ඒත් පොට වැඩ කය වැඩ කරන්නේ නැහැ වෙලේට.
හරි.
ඒත් මගේ කයත් මගේ පාලනයෙන් තොරයි.
හ්ම්.
දෙයට අනාත්මය කියන එක සම්මත දැනෙනවා.
ඒ
වගේම ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හොඳට දැනෙනවා. මේක හරිම ලස්සනයි සම්මතසම් බලාගෙන ඉන්නවා මේ දිහා.
හොඳයි.
හැම ඉන්නකොට සම්මත හිතයි කයයි තව දුරටත් දිගින් දිගටම සැහැල්ලු වෙගෙන යනවා.
හරි.
මේ සැහැල්ලු වෙලා ගිහිල්ලා නිින්ද යනකොට වෙනවා හා සමාන දෙයක් තත්වයක් ඇති වෙනවා.
කය
හොඳටම සැහැල්ලු වෙලා නිකන් අඩ නිින්දෙන් වගේ තමයි සම්මත දැනෙන්නේ. එහෙම තව ටික වෙලාවක් ඉන්නකොට සම්මත හීනෙකට පිවිසෙනවා වගේ දැනෙනවා.
අහහ.
හීනේ තුල යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා. ඒවත් නිකන් එදිනෙදාම දන්න දේවල් තමයි වෙන්න බෑවා. අපිට ගල්ප ගන්න තේරෙන්නේ නැහැ නිකන් කිසිම තේරුමක් නැති යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා. තන සමිනාස ගොඩක් අවදිමත් භාවයට වම හීනක් දකින්නවා. හරියටම සමානයි වෙන දේ.
හරි. එතෙන්දී එන සිතුවිලි يعني ඒතරම් ගැළපීමක් කරගන්න බෑ. සිතුවිලි රාශියක් එනවා වගේද දැනෙන්නේ?
ඔව්. සිතුවිලි රාශියක් එනවා, සිදුවීම් වෙනවා. දැන් ඒ මේවා වෙන්නේ හැම එකකට එකක් සම්බන්ධයක්වත් හැම කිසිම
يعني සිදුවීම් කියලා කියවට උදල සිතුවිලි විතරයි තියෙන්නේ.
සිතුවිලි විතරයි
තියෙන්නේ. සිතුවිලි දැන් අපි තුන් මම මෙහෙම විතර කළොත් කලින් ආයේ බොහොම සමනය වෙච්ච මාර්ගයක් සමනේ වෙමින් ආවා. ඊට පස්සේ ඔන්න එතෙන්ට ආවට පස්සේ ආයෙ ටිකක් හිත ඇවිස්සුනා වගේ හිතට මේ සිතුවිලි රාශියක් එනවා. ඒවැය ඒ තරම් ගැළපීමක් ගන්න අමාරුයි.
ගැළපීමනේ සමහරවිට කීනෙන් වගේ අර අවදිමත් භාවයේ තංගි අඩුයි.
හරි.
එහෙම ඉන්නකොට සමහරවිට එකපාරම ගැස්සිලා නිින්දෙන් හැරෙනා වගේ මේ හිස්තැනකට වැටෙනවා.
අහහ.
සේ එතන හිස්තැනේ ඉන්නවා සමහරවිට.
හරි.
එහෙම ඉන්නකොට ආයෙ ටිකක් ඒ හිස්තැන ටිකෙන් ටික බොඳ වේගෙන ගිහිල්ලා වගේ ආයෙ අර කලින් තිබ්බා වගේ හීනෙකට යනවා වගේ වෙනවා.
හරි.
ඒ හීනෙට පිවිසෙන අවස්ථාව මම දන්නේ නැහැ සමහරවිට.
හරි.
සේ ආයෙ ගැසිලා හැරෙනවා. ඊට පස්සේ ආයෙ අර හිස්තැනට
වැටෙනවා. හරි. ඒ පොඩ්ඩක් ඉන්න. දැන් ඒ අපි තුමු අර පොඩි හීනෙක වගේ ගියා. ඊට පස්සේ හිස්තැනට වැටෙනවානේ. වැටුණාට පස්සේ අවදිමත් බවක් තේනවද නැත්නම් එතෙන්දී මුකුත්ම තේරෙන්නේ
නැහැ? අවදිමත් බවක් තියෙනවා සමහරවිට.
හොඳයි. එතෙන්දී හිත ගන්න අරමුණ මොකද්ද?
හිත එහෙම අරමුණක් ගන්නවා කියලා දැනීමක් නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් හිත බලාගෙන ඉන්නවා. ස්තනක් තියෙනවා. ඒ ස්තන නිකන් ගුහාවක් ඇතුළට වේගෙන් යනවා වගේ දැනන වෙලාවට එළියක් එනවා, වෙලාවකට අඳුරු වෙනවා, ඒ වගේ නිකන්
ඒකේ
සත්‍යයක් තියෙනවා.
හොඳයි. කියන්න.
ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය මේ தත්තර විනාඩි 15ක් වගේ ඇතුළත මේ தත්තරට යනවා. ඊට පස්සේ පැයක් ඇතුළත ඔය සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ සමහන්සේ දෙක අතර මාරු වීම සිද්ධ වෙනවා.
හරි.
ඊපස්සේ පැයක්ම රැගිය පස්සේ ටිකක් අර තදින් වේදනාවල් දරා ගන්න බැරි தත්වයට එනකොට මම නවත්තනවා එතනින් භාවනාව.
හරි.
ඒ ටික තමයි සමහන්සේ දැනට සිද්ධ වෙන්නේ.
ඔව්. ඒ කියන්නේ යන ක්‍රමය හොඳටම හොඳයි. කිසි වරදක් නැහැ. ක්‍රමානුකූලව ගිහිල්ලා තිනවා. ඉතින් දැන් බලන්න අර එන එකතකින් දැන් ක්‍රමානුකූලව හිත දිහා බලනවා කියවනේ. දැන් අපි කායන පසනාව හරහා ගියා, වේදනාවලුත් යා නිරීක්ෂණය කරා. ඊපස්සේ ඒ ටික සමනය වුණාට පස්සේ හිත දිහා බැලුණා. බැලුණාට පස්සේ ඔන්න හිතේ සිතුවිලි ටිකක් පළු මට්ටමකින් තේරුණා. ඒවත් ආවා ගියා. මේවත් දැන් අර විස්තර කරානේ. ඔක්කොම මේ එනවා යනවා. එනවා යනවා සදාහරණ තියෙන්නේ. ඒක වැටෙන්න අන්න අපි සිතුවිලි ග්‍රහණය කරන්නේ. සිතුවිලි ටික හොවෙන්නේ දැන් ඈතින් වගේ. ඒකෙම නිකන් බොඳ වෙච්ච ස්වභාවයක්. ඒකම නිකන් ශීන වෙච්ච සබහායක් තමයි. අර අන්තිමට හීනයක් වගේ තත්ත්වයක් තියෙන්නේ. අපිට මේකේ හරි මේකේ ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා තේරුම් ගන්නත් අමාරුයි. ඒ තරම් සංඥා නිකන් බොහොම දුර්වල වෙලා. මේ වේදනාවන් දුර්වල වෙලා. ඒ මට්ටමෙන් ඔන්න ගිලිලා යනවා. ඒ කිසිම වරදක් නැහැ. ගිලුණාට පස්සේ තමයි දැන් ඔතන මේ අපි ඉස්සරහට යන්න තියෙන්නේ. අර ගිලිලා වැටෙන්න එක පාටම අනේ වැටුණාට පස්සේ හිතනකට වැටුණාට පස්සේ බලන්න එතන අවදිමත් භාවය පවත්තා. දැන් අපි හිතන්න එතනට මේ වැටුණාම හිත කලබල කරගන්නත් එපා. ආයේ වෙන අරමුණක් හිතට බලෙන් දෙන්න යන්නත් එපා. හිත තියෙනවා නම් බොහොම නිෂ්කලංකව. හිත තියෙනවා නම් අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව, අරමුණක් උපාදාන කරන්නේ නැතුව ඔය හිස් තැනේ දැන් බලන්න විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් දැනට විනාඩි කීයක් ඉන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් විනාඩියක් විනාඩි දෙකක් විනාඩියක් දෙකක් වගේ
ඉන්න පුළුවන්. දැන් ඊළඟ පාර උත්සාහත් වෙන මේ විනාඩි දෙක මම කොහොමද විනාඩි 3ක් කරන්නේ? ඊට පස්සේ විනාඩි 4ක් කරන්නේ කොහොමද? විනාඩි 5ක් කරන්නේ කොහොමද? මොකද ඒ කියන්නේ මෙතන අපි තව විපස්සනාවේ ඊළඟ මට්ටමකට තමයි යන්න හදන්නේ. මේ ඔතන තියෙනවා සමාධියක් වර්ධනය කරගන්න විපස්සනා සමාධියක්. ඒ නිසා දැන් ඉතින්ට අර ප්‍රමාණ දැන් කියන්නේ ගිහිල්ලා තියෙනවා හොඳයි. යන ක්‍රම ඒ කියන්නේ පියවර ටික දැන් තේරෙනවා. ඊළඟ පාරත් අපි මේ දේ බලාපොරොත්තු වෙන යනවා. ඒ කියන්නේ දැන් මේ අර ඉතින්ට වැටුණා කියලා හිතේ චකිතයක් බය වීමක් මොකක්වත් නැහැනේ. දැන් අත් දැකලා තියෙනවනේ නැවත නැවත. එතෙන්ට බය නැතුවම යනවා. ගිහිල්ලා ඔන්න එතන ආයෙත් එතෙන්ට හිත පැත්පත් වුණාම ඔන්න ඊළඟට විනාඩි දෙකක් ඉන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ විනාඩි දෙකක් ඉන්න උත්සාහත් වෙනවා කියන්නේ මේ කාලය දීර්ඝ කරන්න නම් අපිට කරන්න තියෙන්නේ ඒ වෙලාවේදී වෙන අරමුණක් ආවට ඒකට හිත දාන්න නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ ඒ වෙනුවට මේ හිස් ස්වභාවය තුළ හිත අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවය තුළ ඒ පැත්තෙන් ගත්තාම හිතේ කෙලෙස් නැති ස්වභාවය තුළ තවත් පැත්තකින් කියනවා නම් හිතට අරමුණු වලින් නිදහසක් දැන් ලැබිලා තියෙනවා. දැන් අපි හිතන්න මෙච්චර වෙලාවක් අරමුණු වලින් ගහ ගහ හිටි. හැමතිස්සම අරමුණු ඇවිල්ලා කට්ටු කර කර ඉන්නේ දැන් මේ හිතට. දැන් මේ කාල පරිච්ඡේදයේ විතරක් ඔන්න මේ එක විනාඩිය අරමුණු ආවේ නැහැ. අරමුණු ඇවිල්ලා මෙයාව කෙලෙසුවේ නැහැ. අරමුණු ඇවිල්ලා මොකක්වත් මෙයාට හිරිහැර කරේ නැහැ. අරමුණු ආවේ නැහැ. ඉතින් මේ වෙලාවේ ඔන්න හිත තියෙනවා බොහොම නිශ්ශබ්දව, බොහොම නිදහසේ, බොහොම සැනසille ශාන්තව හිත තියෙනවා. ඉතින් ඒ தත්ත්වය පොඩ්ඩක් බලන්න ඉස්සරහට මට තව වර්ධනය කරන්න පුළුවන්ද? ඊළඟ පාර වාඩි වුණාම මම කොහොමද මේ தත්ත්ව විනාඩි දෙකක් කරන්නේ? විනාඩි තුනක් කරන්නේ කියලා පොඩ්ඩක් ඒ පැත්තෙන් තමයි දැන් වර්ධනය වෙන්න තියෙන්නේ. හොඳයි. සක්මනේදී මොකද කරන්නේ?
සක්මනේදී ඉස්සලා මම සාමාන්‍යයෙන් සක්මන් මළුවේ දෙතුන් පාරක් එහෙමයි ඇවිදිනවා. ඒකම හිත හොඳට මේ පිටනවා දෙපාරේ. ඒකත් එක්කම දැනෙනවා මට මම මේ වෙන කෙනෙක් ඇවිදිනවා වගේ. ඊට පස්සේ මම ඒ දිහා මම ඇවිදින දිහා මම බලන් ඉන්නවා වගේ තියෙනවා. එහෙම ටිකක් බලාගෙන යනකොට සවනන්ස ඉතුරු හොඳට සතිය පිටවෙනවා. සමාධිමත් ගතියක් එක්ක ඒතරම් හිස්තැනක් දැනෙනවා සවනන්ස.
හරි.
සිතුවිලි එනවා යනවා. ඒත් හිතේ මොකුත් අල්ලන්නේ නැහැ.
හරි.
අන්තිම වෙනකොට සවනන්සට හිස්තැනක වගේ හිත නතර වෙලා ඉන්නවා. සක්මණී බේට
කෙරෙනවා. හරි. ඒ ක්‍රමෙමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ ක්‍රමානුකූලව ඒ தත්වට එන්න ආවහම ඒ කියන්නේ දැන් අපි තුමු ඔය தත්වට එන්න මුලින් පය භාගයක් ගියා කියලා හිතන්න. පය භාගයකට පස්සේ තමයි ඔන්න தත්ය ආවේ. ඊට පස්සේ ආවට පස්සේ ඒ தත්ය දිගට පවත් ගන්න. එතකොට නැවත ආයේ පාදයේ වදින තැනට හිත දාන්න යන්න එපා. බලන්න මේ පාදයේ වදීවි ඇහැට රූපත් පෙනේවි සද්දත් ඇහෙවි මට පුළුවන් ද මේ අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව මේ දැන් ආපු අලුත් தත්වේ හිත පවත් ගන්න. ඒක තමයි අපේ හික්මීම වෙන්නේ. ඒක තමයි අපේ උත්සාහය වෙන්නේ. අපිට බැරි වෙලාවත් ඉතින් පොඩ්ඩක් ඔන්න හිත ගියා අපිට. ආයෙත් මේට ඔය ක්‍රමානුකූලවම ආයි ගන්නවා. ආයෙත් අරගෙන ඒ தත්වෙන් පවත්නවා. ඒක තමයි සක්මනේදී දෙන්න තියෙන්නේ. දැන් ඔක ටිකක් වර්ධනය කරලා ආයි මට පොඩ්ඩක් අදකින් කියන්න.
එහෙමයි සර්.
හොඳයි. තේරුණා.
ගත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
අපි ඉස්සලා ධර්ම දේශනාවේදී අනිත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් අපිට ලැබුණා.
අහහ.
නමුත් අපේ මේ ඊශ්‍රායෙල් සහෝදරයාට
ඔව්.
එයා මගෙන් ප්‍රශ්නයක් අහුව මේක තේරුන්නේ නැහැ කියන එක මට සිංහලෙන් කරන්න පුළුවන් මට ඉංග්‍රීසියෙන් එක විග්‍රහ කරන්න බෑ.
හරි. ඉතින් බලමු අපි මේ මෑණියොත් මොකද කිව්වා නේද? ඔව් කියන්න බෑ පොඩ්ඩක්.
Saf, you can ask any question with Mante. Discussion.
Thank you, but I feel free from question today.
Sorry.
Thank you for the opportunity.
Aha. So you don't have any question right now.
Yes.
හොඳයි.
Thank you.
අර මොකද ප්‍රශ්නයක් නැහැ දැනට. හොඳයි අපිට වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට වාචික යොමු කරන්න යම් ගැටළු සාහිත්‍යයන් තියෙනවා නම් එහෙම කරන්න අවස්ථාවක් තියෙනවා.
ආසරේ සෙන්නාස මේ භාවනා කරන්න යන කරගෙන යද්දී ආපු හිතට එන ප්‍රශ්නයක් ගැන මේ අහන්නේ. මේ දැන් අර මේ අපි දැන් භාවනා කරගෙන යද්දී ක්‍රියාකලා යද්දී හිත සමාධිමත් වුණාම එක එක රූප පේන්න පටන් ගන්නවානේ. එතකොට මේ ඔබ වහන්සේලා අපිට කියලා තියෙන්නේ ඒව ඇතිවීම පැවතීම නැතිවීම බලන් ඉන්න කියලා මුකුත් ඒක ප්‍රතික්‍රියා කරන්න එපා කියලා නේ.
අහහ.
එතකොට ගන්නාසේ මේ මතුවෙන රූප කෙලස් කියලා තමයි ඔබ වහන්සේ ඉදා කිව්වේ. ඒක අනුසේ කෙලස් කියන්නේ ඒකටමද නැත්නම් ඒක කෙලස් ඒක මොන જાතිය කෙලස් එකක්ද?
ඒ
ප්‍රශ්නම අනිත් එක තමයි සන්නාංශ මේ දැන් අපි වේදනා විදිනකොට ඒ කියන්නේ දුක් වේදනායි සැප වේදනායි විදිනකොට උපේක්ෂාවෙන් ඉන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඟ තියෙන වේදනා.
හහ්.
එතකොට ඒ එතනක් ඒ එන්නේ අනුසේකලිස් එන්නේ ඒවට ප්‍රතික්‍රියා කරන්න එපා. එකක්ද එතනක් වෙන්නේ ඒ දෙක සමාන දෙ රූප එකකින් පේන එකත් ඇඟේ අපි විඳින එකත් ඒක සමාන දෙක දෙක. නැත්නම් දෙකක් දෙක.
ඔව්. ඒතරම ඒ කියන්නේ හිතේ ඉතින් ඔක එක එක පැති වලින් විස්තර කරන්න පුළුවන්. අපි සරලව ඉතින් කියනවා නම් හිතේ සංසිඳීමක් ආවට පස්සේ හිතට يعني විඥාණයට බැහැ ගන්න තැනක් නැති වුණාම අනුසය පැත්තෙන් තමයි ඉස්සරහට ගන්නෙ. එක්කෝ අපි චේතනාපූර්වකව මොනවා හරි බලන්න ඕනේ. එක්කෝ චේතනාපූර්වකව අපි අහන්න ඕනේ. එක්කෝ චේතනාපූර්වකව නාසයෙන් ගඳක් සුවඳක් අත්දකින්න ඕනේ. නැත්නම් දිවෙන් ස්පර්ශයක් ගන්න ඕනේ. කයින් ස්පර්ශයක් ගන්න ඕනේ. මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණක් ගන්න වෙලාවට අන්න එතන හිත බැහැ ගන්නවා. විඥාණය බැහැ ගන්නවා. අපි හිතමු ඕක සම්පූර්ණයෙන්ම නැහැ දැන්. චේතනාපූර්වකව කය මේ ඉන්ද්‍රිය පහ දැන් මේ අක්‍රියයි කියලා හිතන්න. දැන්වසම දහඳුර කියන එහෙම නැත්තම් ඉන්නේ හිතේමයි. හිතේ ප්‍රකල්පනා වෙනවා. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණ මේතං හෝති විඥානස්ස තිතිය. කියන බුදුරජාණන් පැහැදිලි කරනවා. මේ චේතනාපූර්වක ඉන්නකොට අන්න අර විදිහට ඉන්නවා. එහෙම නැත්තම් අපේ හිතේ ප්‍රකල්පනාවන්. අපි හිත හිතා ඔන්න මනෝවිඥාන පැත්තෙන් ඔන්න හිත දුවනවා. ඒකත් සමණය වුණාට පස්සේ තමයි අන්න අනුසේති යත්තක් එන්නේ. එතෙන්දී අන්න සංඥා වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ සංඥා මේ අපේ ඇතුළේ තියෙන නිකන් දැබ්බත් වෙලා වගේ. ඉතින් ඒ සංඥා මෙතෙන්ට ඇවිල්ලා ඉදිරිපත් වුණාම අපි දන්නේ නැත්තම් කළ යුතු දේ අපි ඒ සංඥාව මත ඔන්න විතර්ක කරනවා. ඒ සංඥාව අපි සංඥාවට අපි අහු වෙනවා. අපි තමු සුභ සංඥාවක් ආවොත් අපි දැන් හිත සමනය වෙලා තියෙන්නේ. ඊළඟට ඔන්න අපිට ඔන්න සීමා බෝධිය මතක් වෙනවා. ඔන්න ඉතින් අපි සීමා බෝධිය අල්ලගෙන අපි එදා ගිය හැටි වන්දනා කරපු හැටි ඔන්න ඉතින් ලොකෝ කතාවක් ගොතගොතා යනවා.
සොයනත් මාත් දැන් බුදුහාඳුරු පේන එක කෙලස්සෙන්නේ කොහොමද කියලා ඒකලා හිතනයි මේ.
ඔව් නෑ ඒක තමයි. මෙතෙන්දී කියන්නේ මොග්නත් මොනාම හෝ සංඥාවක් ඉදිරිපත් වෙන්න පුළුවන් සුභ සංඥාවක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ රූපය ආවත් මෙතෙන්දී ඒකත් සංඥාවක් පමණයි. ඊට පස්සේ අසුභ පැත්තෙන් ආවොත් කත්තෙන් කියනවා නම් ඔන්න අපි තුමු මැරිච්ච කෙනෙක් ඉදිරිපත් වෙනවා. නැත්තම් ඔන්න ඇට සැකිල්ලක් පේනවා. නැත්තම් යක්ෂ රූපයක් පේනවා. මොනවා හරි අපේ හිතේ හදාගත්ත දේවල් තමයි එන්නේ. ඉතින් ඒ හිතේ හදාගත්ත දේවල් ඉස්සරහට ඇවිල්ලා සංඥාවක් වශයෙන් ඉදිරිපත් වෙනවා. අපි දන්නේ නැති ගමන ඔන්න ඒක අල්ලනවා. ඒකෙන් ඊට පස්සේ ඔන්න විඥාණයට ඔන්න ආයි බහින්න තැනක් හම්බුණා. එයා ඒ මත ඔන්න තණ්හා දිට්ඨි මාන වර්ධනය වෙවි. ඔන්න මේ කතාවක් ගෙති ඔන්න ප්‍රකල්පනා වලට යනවා. ගියාට පස්සේ ඔන්න ඒ වේ තමයි හිත දුවන්නේ. ඉතින් ආයිත් විඥාණය බැහැගෙන යනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේවැ හිත මුදවගෙන මේ කෙලෙස් මාර්ග වලින් මේ කෙලෙස් ප්‍රවාහයන්ගෙන් හිත මුදවගෙන කොහොමද හිත සමනය කරන්නේ සංස්කාරයන් සමනය කරන්නේ කොහොමද අහු නොවි ඉන්නේ කොහොමද ආපු සංඥාව ඊළඟට සකස් නොකර ඉන්නේ කොහොමද අපිට සංඥාවක් ආවහම අපි හරි කැමතියි ඒක එහෙම්ම බැහැර කරන්න නැතුව ආපු දේ එහෙම්ම අතහැරලා දාන්න නැතුව අපි කැමතියි ඒක මත මොකක් හරි කරන්න ඒක කැලිරි එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න ඒක මත කතාවක් ගොතන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ දැන් මේ භවනාවකින් පුළුවන් තරම් එහෙම සකස් කරන ගතිය ඒ මත ප්‍රපංච කරන ගතිය ඒ මත කතන්දර ගොතන ගතිය තමයි ටික අඩු කරලා මේ හිත නිදහස් කරලා දෙන්නේ. ඔව්. එහෙනම් අපි අහුවෙන්න එපා. මෙතෙන් තියෙන්නේ සංඥා මට්ටමින් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ මේ වේදනා මත් පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන්න පුළුවන්.
ඒ දෙකම හසේ කෙලෙසේ
පන්නේ. ඒ එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත බොහොම සංසිඳලා තියෙන අවස්ථාවක අරමුණක් ග්‍රහණය නොකර ඉන්න අවස්ථාවකදී ඔය දෙකෙන් කොයික උනත් වෙන්න පුළුවන්. කොයිකත් ඉතින් මේ වෙලාවදී අපි ග්‍රහණය කිරීම හරහා නැවතත් අපි අර අරමුණු සහිත ලෝකයට තමයි ආයි බහින්නේ. ඊට වඩා අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ අරමුණුකින් තොරව හිත පැවැත්වීම හරහා කෙලෙසුන්ගෙන් හිත තව තව මුදව ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි. දෙවන සමය.
මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අද මේ අලුත් මෙහෙට පැමිණි අලුතෙන් ආපු යෝගාවචරිනුත් ඉන්න බව සඳහන් කරලා තිබුණා. ඉතින් මම හිතනවා මූලික කමඨයන් අපිට මේ දේශනාවට සම්බන්ධ වෙන්න ඇති. අපි මෙතෙන්දී මම කලින් මතක් කරා වගේ සතිමත් බවට මුල් තැන දීලායි අපි කටයුතු කරන්නේ. පුළුවන් තරම් ඒ නිසා තමන් කරන කටයුතු බොහොම ඒ කියන්නේ අලුත්ම කෙනෙක් නම් වැඩි කලබල වෙන්න යන්නේ නැතුව පුළුවන් තරම් නැවතිල්ලේ කරන්න. ඒ තැන්වලත් පුළුවන් තරම් සතිමත් වෙන්න බලන්න. අපි තුමු කෑම බීම ගන්නකොටත් පුළුවන් තරම් එතන ඒ කටයුත්තේ යෙදෙන්න වෙන වෙන දේවල් ගැන කල්පනා කරන්න යන්න එපා. අනිත් අයත් එක්ක කතා කරන්න යන්න එපා. ඊළඟට තමන්ගේ වෙන වෙන අනිකුත් කටයුතු කරද්දී ඒ හැම කටයුත්තෙදීමත් පුළුවන් තරම් ඒ වර්තමානයේ කයත් එක්ක ඉන්න. මොකද කය හැම තිස්සෙම තියෙන වර්තමානයේ. කයට බෑ කොයි වෙලාවකවත් අතීතේටවත් අනාගතේටවත් යන්න. මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ තියෙන්නේ. ඒ නිසා මේ කයත් එක්ක ඉන්න බලන්න. මෙහෙම ඉන්න හොන්න අපිට පුළුවන් වෙනවා පුළුවන් තරම් අපේ හිතේ තියෙච්ච බර සැහැල්ලු කරගෙන මේ මොකද්ද මේ සතිමත් භාවය කියන්නේ කියලා අපිට හඳුනගන්න. ඒක අපි වර්ධනය කළ යුතු දෙයක්. ඒක කියන්නේ තමන් විසින් ප්‍රායෝගිකව වැඩි යුතු දහමක් මෙතන තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න අපිට දැන් මේ වෙලාවේදී සක්මනේදී අපිට පුළුවන් පියවර පහක් නම් සතිමත් භාවයෙන් යන්න ඊළඟට උත්සාහ කරන මේ මම කොහොමද ඊළඟ සක්මනේදී නැත්නම් ඊළඟ වාරයේදී මේ පියවර පහ පියවර හය කරන්නේ. එතන පුළුවන් ඉලක්කයක් තමන්ගේ හිතට දෙන්න. කියන්නේ මෙතනදී මම අදහස් කරන්නේ අපි වම් පාදයේ පොළවේ වදිනකොට ඔන්න එතන හිත පවත්වනවා. වෙන වෙන දේවල් මොකක්වත් හිතන්නේ නැහැ. අතීතයේ හිත පැටලෙලත් නැහැ, අනාගතයේ හිත පැටලෙලත් නැහැ. මේ වෙලාවදී ඔන්න වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙන්නේ කියලා ඒ මත හොඳට හිත පවත්වනවා. ආයි දකුණු පාදයේ පොළවේ ස්පර්ශනකොට එන්නේ එතන හිත පවත්වනවා. මේ විදිහට අපි තුමු පියවර පහක් ගියා. පහක් ගියාට පස්සේ ඔන්න හිත අතීත අරමුණක් අල්ලගෙන ඔන්න පැටලෙලා හිටියා. අපි තුමු විනාඩි 5ක්ම පැටලෙලා හිටියා. විනාඩි 5කට පස්සේ මතක් වුණා මම මේ සක්මන් කරන්නයි සක්මන් භාවනාවේ හිත තියන්න ඕනේ කියලා මතක් වුණා. මතක් වුණා නම් කිසිම පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව තමන්ට මුකුත් ද්වේෂ කරන්න යන්නේ නැතුව නැවතත් මේ සක්මනටම හිත ගන්න. හිත අරගෙන නැවතත් බලන්න මේ වර්තමානයේ දැන් වම් පාදේ නම් ස්පර්ශලා තියෙන ඔන්න එතන හිත පවත්තා. ආයි දකුණු පාදේ හිත පවත්තා. මේ විදිහට පුළුවන් තරම් මේ පීවර ගන්න වර්ධනය කරන්න බලන්න. බලන්න තමන්ට පුළුවන්ද කලින් සක්මනේදී තමන්ට පුළුවන් උනේ පීවර පහක් විතරයි සතිමත්ව යන්න ඊළඟ සක්මනේදී බලන්න පීවර 6ක් 7ක් 8ක් කරන්නේ කොහොමද කියලා. මේ හරහා අපි මේ පීවරෙන් පීවර තමයි මේ සතිමත් භාවයේ ඉස්සරහට ගන්නේ. මේකේ වර්ධනය වීමක් කරහා හිතේ එකඟතාවයක් සමාධිමත් භාවයක් හටගන්නවා. ඉතින් ඒක සතියේම ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කරුණු තේරුම් අරගෙන පුළුවන් තරම් නිශ්ශබ්දව නිහඬව තමන් මෙතන නැඹුරුලා භාවනා කටයුතු කරන්න. එතකොට අපිට මේ වැඩමුළුවෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව තියෙනවා. දැන් එහෙනම් අපි අදට ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු. ඉතින් මේ සියලු දෙනාම අද ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ඒ වගේම ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්තා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් ඉදිරියේදී කරන භාවනා කටයුතු සාර්ථක වීම පිණිසත් උතුම් නිවන් සුවබෝධය පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.